හොඳයි සාදු. 2023 වසරේ 12 වෙනි මාසේ 24 වෙනිදා භාවනා වැඩසටහන ශ්‍රද්ධාවන්ත ගුණගරුක වාසනාවන්ත ප්‍රඥාවන්ත සතිමන්ත බෝසත් මෞපියවරුනි දරුදැරියනි, ඒ බෝධිය අත්කර ගැනීම සඳහා පාරමී පුරන බැවින් බෝසත් බෝධීන් තුනක් තියෙනවා. සම්මා සම්බුද්ධ බෝධිය, මහා අරහත් බෝධිය සහ පච්චේක බුද්ධ කියන මේ බෝධිය තුන්තරා බෝධීන් අතුරින් එක්තරා බෝධියකින් නිවේ සැනහෙනවා. ඉතින් ඒ නිසා බෝධිය මුල් කරගෙන කටයුතු කරන බැවින් ඒ ඇත්තන්ට කියන්නේ බෝසත්. ඒ නිසා ඔය ඇත්තොත් බෝසත්වරු, බෝධිසත්වයෝ කියලා කියන්නේ. බෝධිය අත්කර ගැනීම සඳහා වෙර දරන බැවි. ඇයි අපි මේ බෝධිය අත්කර ගන්න මෙච්චර මහන්සි වෙන්නේ? ලෝකෙ කොහේවත් සැනසීම නැහැ, ධර්මයෙන් විතරයි සැනසීම තියෙන්නේ. ධනේ මත සැනසීම නැහැ, බලේ මත සැනසීම නැහැ, ආහාර පානවල සැනසීම නැහැ, කොහෙවත් නිලතලවල සැනසීම නැහැ. ධම්මං විනානත්ති සුඛානත්තා, සැපයට හේතුව ධර්මයේ හැරෙන්න වෙනනම් දෙයක් නැහැ කියලා වැටහිච්ච උදවිය තමයි මේ ධර්ම ගවේෂණයේ යෙදෙන්නේ. අනිත් අයට ධර්මයේ පිහිටන්නේ නැහැ, මෙන්න මේ අයට විතරයි පිහිටන්නේ. ලෝකෙ කොහෙවත් සැනසීම නැහැ, ධර්මයේ විතරයි සැනසීම තියෙන්නේ කියලා අදහසක් පහළ වුණා නම්, අදිෂ්ඨානයක් පහළ වුණා නම් අන්න ඒ අයට විතරයි පිහිටුනේ. ඉතින් අපිට කුඩා කාලෙම හරි තරුණ වියේදීම හරි ඒක තේරුණා පිහිටුනේ. පෝසත් ජීවිත දිහා බලාගෙන හිටියා, මහා නාහිමිවරුන්ගේ ජීවිත දිහා බලාගෙන හිටියා, විවිධ ප්‍රසිද්ධ චරිත දිහා බලන් හිටියා, මැති ඇමතිවරු ජනාධිපතිවරුන්ගේ ජීවිත දිහා බලාගෙන හිටියා. ජීවිතේ කොහෙවත් සැනසෙල්ලක් නැහැ. එනිසා මේ උතුම් බුදුරජාණන් වහන්සේ කියා දෙන මේ මානසික සැනසෙල්ල උදා කර ගැනීමම තමයි එකම පිහිට. ඉතින් එය උදා කර ගැනීම සඳහා අපි කළ යුතු වත්පිළිවෙත් ටිකක් තියෙනවා. ඒ තමයි දාහණය, අත්හැරීම, පරිත්‍යාගශීලී බව. කෙනෙක් කෙනෙකුට නෙමෙයි විශ්වයට මේ හැම දෙයක්ම ස්වභාව දහමට අයිති කියලා තේරුම් අරගෙන අත්හරින්න පුරවන්නේ. දානය, සීලය කියලා කියන්නේ විශේෂයෙන්ම කෙනෙක් කෙනෙකුට හිංසා නොකරේවා, අවමන් නොකරේවා, මෛත්‍රී සහගත බව, කාරුණික බව, එහෙම නැතුව පද 4ක් 5ක් සමාදන් වෙලා වටේම ගිනි තියාගෙන ඉන්න එකට නෙමෙයි සීලය කියලා කියන්නේ. හැම මොහොතකම තව කෙනෙකුට හිරිහැරයක් නොවෙන්න, කරදරයක් නොවෙන්න, තව කෙනෙකුට නින්දාවක් නොවෙන්න, අපහාසයක් නොවෙන්න, හැමෝටම යහපතක් වෙන්න ජීවත් වෙන්න පුළුවන් නම්, කටයුතු කරන්න පුළුවන් නම් අන්න ඒක තමයි සීලය. ඊළඟට භාවනා. භාවනාව කියලා කියනවා හිත වැඩිවීමට කියනවා, හිත පුරුදු කිරීමට කියනවා. මොනවද මේ භාවනා කරන්නේ? බුදුරජාණන් වහන්සේගේ ධර්මය භාවිතා බහුලීකත කරගන්නවා නම්, නිදර්ශනා භාවනාව නිරන්තරයෙන්ම ප්‍රගුණ කරගන්නවා නම්, තමන්ගේ ප්‍රශ්න නුවණින් විසඳ ගන්නවා නම්, තමන්ගේ ප්‍රශ්නවලට හේතුව තමන්මයි වෙන කෙනෙක් නෙමෙයි. දැන් සමහර අය හිතාගෙන ඉන්නේ මේ නිවන් දකින්නේ නැති හේතුවත් මේ දේශකයාණන්ගේ කියලා. හැමදේම දේශකයන්ට දානවා. ඊට පස්සේ බඩහාමින් ඉද්දි බඩේ අමාරුවක් හැදුනත් ඒකත් දේශකයට දානවා. ඔළුවේ කැක්කුමක් හැදුනත් මම මෙතන මේ බලාගෙන හිටියා මේ මමත්වයේ නැති වෙන දිහා, එතකොට මගේ ඔළුව කැක්කුමක් හැදුනා කියලා ඒකත් අපිටම ඉවනෝ. ඒ ඇත්තටම හේතුව තමන්ගේ ප්‍රශ්නවලට හේතුව තමන්මයි. ඒකට කොහෙවත් ඉන්න දේශකයෙක්වත් බුදුහාමුදුරුවත් ත්‍රිපිටකයේවත් කවුරුත් අයිති වෙන්නේ නැහැ. මොකද තමන්ගේ ඔළුවට ගන්නේ තමන් යමක් පරීක්ෂා වෙන්නේ නේද? කල්පනා කරලායි ගන්න. එතකොට හේතුව තමන්මයි. ඒ නිසා සතිමත් භාවය කියන එක බොහොම වැදගත්. සතිමත්ව ඉන්න ඕන, අවදියෙන් ඉන්න ඕන. තමන්ගේ හිත ගැන සතියෙන් ඉන්න පුළුවන්. සතර සතිපට්ඨාණයෙන් ඉන්න පුළුවන්. තමන්ගේ ශරීර ස්වභාවය පිළිබඳව මනාකොට අවබෝධය සහ සිහිය. ඔබ ශරීරය ගැන හොඳ සිහියක් අවබෝධයක් ඔබට තියෙනවද? මේ ශරීරය කියලා කියන්නේ පින්නතුණි කුසගින්න නිසා වෙනස් වෙනවා. පිපාසය නිසා වෙනස් වෙනවා. සීතල උෂ්ණ නිසා වෙනස් වෙනවා. ශාරීරිකව අපහසුතාවයට සහ විවේකයටපත් වෙනවා. ඉතින් ශරීරය පිළිබඳව හොඳ සිහියෙන් හිටියාම තේරෙනවා මේ මේ හේතුවෙන් මේ මේ ශරීර ආබාධ හටගන්නේ, මේ මේ හේතුවෙන් මේ ශරීර සුවතා ඇති වුණේ කියලා යා තේරුම් කරගන්නවා. ඒ වගේම මේ හිතේ තිබෙනා වූ වේදනා පිළිබඳව හොඳ සිහියෙන් ඉන්නවා. සිත පිළිබඳව හොඳ සිහියෙන් ඉන්නවා. හොඳ අවබෝධයෙන් ඉන්නවා. මේ හිත කියන්නේ මහා පුදුමයි. එක එක වෙලාවල් වලට තරහ මරහ කනස්සල්ලවල් පීඩාවල් එනවා, ආයි යනවා, ආයි එනවා, ආයි යනවා, ආයි එනවා. ඇති වෙනවා, පැවතෙනවා, නැති වෙනවා. කොහෙන් එනවද දන්නේ නැහැ, කොහාට යනවද දන්නේ නැහැ. මේ හිත කියලා කියන්නේ මායා ධර්මයක්. මේ හිතට හිතන දේවල් මමයේ, මාගේ, මගේ ආත්මයයි කියලා මම අල්ල ගන්න හොඳ නෑ. මේවා ෂණිකයෙන් ෂණිකයෙන් විනාශ වෙවි යන දේවල් කියලා දකින්න ඕන. අපූර්ව ධර්මතාවයක් කියලා තමන්ට තේරෙනවා. ටීවී එකක් දිහා බලාගෙන ඉන්නවා වගේ. ටීවී එක දිහා බලාගෙන ඉද්දි අපිට කියන්න බෑ ඊළඟ තප්පරේ මොනවා ඒකේ දර්ශනය වෙනවද කියන්න අපි දන්නේ නැහැ. මොන දැන්වීමක් එනවද, මොන මිනිස්සෙක් පෙනී හිටිනවද, මොනවා පෙන්නනවද කියලා අපි දන්නේ නැහැ. ඔහි බලාගෙන ඉන්නවා, පේන දේ ඔහි බලනවා. ප්‍රවෘත්ති විකාශයත් බලාගෙන හිටියත් ඊළඟ වචනේ මොනවා කියනවද කියලා අපි දන්නේ නැහැ, කියන එක අහන් ඉන්නවා. ආන් ඒ වගේ තමයි පින්නතුනි, මේ හිත දිහාත් ඔහි බලන් ඉන්න ඔබට කියන්න පුළුවන්ද මගේ ඊළඟ සිතුවිල්ල මේකයි කියලා? මෑණින් තව ඊළඟේ පහළ වෙන තව විනාඩියකින් මට මේ සිතුවිල්ල පහළ වෙන්නේ කියලා කියන්න බෑ. තරහක් හේවිද, ඉරිසියාවක් හේවිද, ලෝභකමක් හේවිද, මානයක් හේවිද, උද්දච්චකමක් හේවිද, කලකිරීමක් හේවිද, දුකක් හැදේවිද, සතුටක් හිතර දැනේවිද, හොඳ කාරණයක් මතක් වේද, නරක කාරණයක් මතක් වේද කියලා කියන්න බෑ. අපිට තියෙන්නේ ටීවී එක දිහා බලන් ඉන්න වගේ බලාගෙන ඉන්න. පින්නතුනේ ටීවී එක දිහා බලාගෙන ඉන්න මිනිස් මනුස්සයාත් අර ටීවී එකේ ප්ලේ වෙන දේවල් වලට අනුව එයා සතුටු වෙනවා, දුක් වෙනවා, හඬනවා, වැළපෙනවා. සමහර දේවල් වලට සතුටු වෙනවා, සමහර දේවල් වලට දුක් වෙනවා. ඉතින් අපේ හිත දිහා බලාගෙන ඉන්නකොටත් ඒ දේවල් වලට අපි ඇලුනහම ඒ සිතේ හටගන්නා වූ දේවල් වලට අපිත් හඬනවා, දුක් වෙනවා, වැළපෙනවා. ඒ සිතවිලි අල්ල ගන්නවා, ඒව ඉදිරියේ අපිත් අර වගේ මඩේ ඉන්නපු ඉන්නක් වාගේ ඒ මේ අතර සැලෙනවා. ටීවී එක දිහා බලාගෙන ඉතින් හඬන වැළපෙන මිනිස්සුයෝ හිත දිහා බලාගෙන ඒවත් එක්ක හඬන්නේ වැළපෙන්නේ නැහැ කියලා අපිට කියන්න බෑනේ. ටීවී එකේ තියෙන්නේ මායාවක් කියලා කොච්චර දැනගත්තත් සමහර ෆිල්ම් ඉදිරියේ ඔයත් හැමෝම හඬනවා ඇති, වැළපෙනවා ඇති, බය වෙනවා ඇතිනේ. මේ ටීවී එකේ යන දර්ශනයක් කියලා කොච්චර දැනගත්තත් හොල්මන් එහෙම තියෙන දර්ශන පෙන්වුවාම ආපෝ බලන්න බෑ කියලා කියනවනේ. ඒ වගේම යුදමේ දර්ශන සහ දැකීමට අපහසු සමහර දර්ශන පෙන්නකොට ආපෝ කියලා හිතෙනවා. නමුත් අපි දන්නවා මේකේ තියෙන්නේ LED බල්බ් ටිකක්. මේ බල්බ් ටික එහාට මෙහාට වැනෙනකොට එක එක රූප රටා මැවෙනවා කියන එක. ඉතින් මෙන්න මේ මායාකාරී ස්වභාවය මනාකොට හඳුනා ගන්න ඕන සිහිනුවණින්. අපි අරමුණු කරන්න පෙනුතුනේ නිර්වාණය. ඒක පැමිණුණු දෙයක් නොවේ. එය නික්ම යන දෙයක් නොවේ. එය රැඳී පවතින්නක් නොවේ. එය හැඩයක් හෝ වර්ණයක් හෝ ඇති දෙයක් නොවේ. ආන්නේ දේ ඔබට අරමුණු කරගන්න හැකියාව තියෙන්න ඕන. දැන් බලන්න ඔබට ඒ අරමුණ ගන්න පුළුවන්ද කියලා. ඒ පැමිණුණු දෙයක් නොවේයි, ඒ නික්ම යන දෙයක් නොවේයි, ඒ වර්ණයකින් හෝ හැඩයකින් හෝ පවතින ආවු දෙයක් නොවේ. පින්නතුන් සාමාන්‍යයෙන් ශූන්‍යතාවේ අඳුරනව නේද? ශූන්‍යයි කියන වචනය ඔබ හඳුනනව නේද? හඳුනනවද නැද්ද? හඳුනනවා. ඒ ශූන්‍යතාවය හඳුනාගන්නේ ශූන්‍යතාවේ හැඩයක් තියෙන නිසා නේද? එහෙමද නැද්ද? ශූන්‍යතාවේ හැඩයක් නැද්ද? ශූන්‍යතාවේ හැඩයක් තියෙනවා. මොකද්ද හැඩේ? මොකද්ද හැඩේ? පිට්ටු කිල්ල වගේ ඉන්නේ පගයන්න ඕන. ශූන්‍යතාවයට තියෙන හැඩය තමයි ශූන්‍යතාවය. හරිනේ? ශූන්‍යතාවයේ හැඩය ශූන්‍යතාවය. ශූන්‍යතාවය හඳුනගන්නේ සාපේක්ෂිතතාවයෙන්. දැන් මේ ශාලාවේ ශූන්‍ය කොටස් පෙන්වන්න කිව්වොත් ඔබ පෙන්නයි. එලිමහනේ ශූන්‍යතාවය පෙන්වන්න කිව්වොත් ඔබ පෙන්නයි. ශූන්‍යතාවය හඳුනාගන්නේ ඔබ සාපේක්ෂිතතාවයෙන්. එහෙමද නැන්ද? අතන ශූන්‍ය නොවේ, මෙතන ශූන්‍ය ඇත. පැහැදිලිනේ? ආන්න දැන් එහෙමනම් හොඳට තේරුම් කරගන්න නිර්වාණය කියන කාරණේ ශූන්‍යතාවයක් නොවේ. එයින් ඔබට ගමන් කරන්න ආවූ දෙයක් කියලා. පැහැදිලිනේ? ඒ හැඩයක් හෝ වර්ණයක් නැත. ඉතින් ශූන්‍යතාවයේ හැඩයක් තියෙනවනේ, දැන් ඔප්පු වුණානේ. ශූන්‍යතාවයේ හැඩයක් තියෙනවා, ලක්ෂණයක් තියෙනවා, ආකාරයක් තියෙනවා. ඒ නිසා තමයි ශූන්‍යතාවයේ සාපේක්ෂිතව හඳුනාගන්නේ. විෂය නැන්ද ඒ කොටස තාම ඔළුවට? තමන්ට ඕන විදියට ධර්මය හදා ගන්න උත්සාහ කරන්නේ නැතුව ධර්මයේ හැටියට තමන් හැඩ ගැහෙන්න ඕන. මේ ලෝකේ ගොඩාක් දෙනෙක් බලන්නේ තමන්ට ඕන විදියට ලෝකේ හදා ගන්න. එහෙම හදා ගන්න බෑ. අපිට ඕන විදියට ලෝකේ හදන්න පුළුවන්ද? මොකද උත්තරේ? ආ, උත්තරේ බෑ. එහෙමනම් ස්වභාව ධර්මය පිළිගන්න වෙනවා. ස්වභාව ධර්මයට අනුගත වෙන්නයි අපිට තියෙන්නේ. අපි කරන ලද වැරද්ද තමයි අපිට ඕන විදියට කරුණු වෙනස් කරගන්න, කරුණු නිර්වචනය කරගන්න, හැඩගස්ස ගන්න උත්සාහ කරලා තියෙනවා. ඒකට කියන්නේ මඤ්ඤමානය. ඉතින් අපිට ඕන විදියට හැඩගස්ස ගන්න බෑ ලෝකය කියලා අපි තේරුම් කරගත්තට පස්සේ අපි ස්වභාව ධර්මයට අනුව හැඩගැහෙන්න, ධර්මයට අනුව හැඩගැහෙන්න, සත්‍යයට අනුව හැඩගැහෙන්න පුරුදු වෙන්න ඕන. ඒ නිසා අපි ඇවිල්ලා තියෙන්නේ අපිට ඕන විදියට හැඩගැහෙන්න නෙමෙයි. අපි ධර්මයට අනුව හැඩගැහෙන්න ඇවිල්ලා තියෙන්නේ. ඒකට කියනවා ධම්මානුධම්ම පටිපත්ති. ධර්මයට අනුව හැඩගැහෙනවා. සත්‍යානුගත වෙන්න ඇවිල්ලා තියෙන්නේ. සත්‍යයට අනුගත වෙනවා. සත්‍යයේ ස්වરૂපයට අපි හැඩගැහෙනවා. පැහැදිලිනේ? ඔව්, සත්‍යයේ ස්වરૂපයට අපි හැඩගැහෙනවා මිසක් අපිට ඕන හැටියට සත්‍ය හැඩගස්ස ගන්න බෑ. තේරෙන්නේ නැති කාරණා, විෂය වෙන්නේ නැති කාරණා ධර්මයෙන් කියලා දුන්නාම ධර්ම ගෞරවයෙන් යුක්තව තමන්ගේ තර්කය හරි කියන තැන නෙමෙයි අපි මේ කාරණේ මේ ලෙසමද කියලා අවබෝධ කර ගැනීම සඳහා තමා තුළින්ම වෙහෙස වෙන්න ඕන. තමා තුළින්ම වෙහෙස වෙන්න ඕන, උත්තර ලබා ගන්න වෙහෙස වෙන්න ඕන. පළවෙනි උත්තරේ අරගෙන කෑ ගහන්නේ නැහැ. තව බලන දෙවෙනි උත්තරයක් ගන්නවා. තුන්වෙනි උත්තරයක් ගන්නවා. හතරවෙනි උත්තරයක් ගන්නවා. උත්තරයට පක්ෂපාතීව ගන්නවා. උත්තරයට නිර්පේක්ෂිතව ගන්නවා. පක්ෂපාතී නොවී ගන්නවා. විරුද්ධව බලනවා. එකඟව බලනවා. මෙන්න මෙහෙම ආකාර ගණනාවකටම බලන්න ඕන. චෛත්‍යයක් හදලා තියෙන්නේ වටේ ඇවිදින්න. ඒක හැම පැත්තෙම බලන්න ඕන. මේ පැත්තෙන් ඉඳන් බලද්දී හා පැත්ත පේන්නේ නැහැ. එහා පැත්තෙන් බලද්දී මෙහා පැත්ත පේන්නේ නැහැ. ඒකට හේතුව අපිත් පොළොවේම පිහිටලා ඉන්න නිසා. චෛත්‍යයේ නියම හැඩය බලන්න නම් අපි අහසට යන්න ඕන. අහසේ ඉඳන් බැලුවාම තමයි හැම පැත්තක්ම එක හා සමානව දිය බුබුලක් වගේ ලස්සනට පේන්නේ. ඔබට පොළවේ සිටගෙන ඉද්දි හැමදාම පේන්නේ එක පැත්තයි. ඒ නිසා තමයි ලෝකෝත්තර වෙන්න කියලා කිව්වේ. ලෝකෝත්තර වුණ කෙනාට තමයි හැම කාරණයකම හාත්පස පේන්නේ. පැහැදිලිද? ලෝකෝත්තර කෙනෙකුට විතරයි හැම කාරණයකම හාත්පස පේන්නේ. අනිත් අය හැමෝටම පේන්නේ එක පැත්තයි. ඒ එක පැත්තක් පේන්නේ පොළොවේම පිහිටලා ඉන්න නිසා. දැන් බලන්න චෛත්‍යයේ වටේම කිසි විටක ඔබට පේන්නේ නැහැ. රුවන්වැලි සෑය වටේ ඇවිදින්න එක පැත්තයි ඔබට පේන්නේ හැමතිස්සෙම. අනිත් පැත්ත පේන්නේ නැහැ. රුවන්වැලි සෑය මුළු වටේම එකපාර දකින්න ඕන නම් ඔබ කළ යුතු එකම දේ තමයි අහසට ගිහිල්ලා මේක බලන්න වෙනවා. එනිසා අපේ මේ දෘෂ්ටිගත භාවයන් වල තියෙනා වූ ලක්ෂණය තමයි පින්නතුනේ එක පැත්තක් පෙනීම. එනිසා බුදුරජාණන් වහන්සේට සියල්ල දක්නා නුවණ කියලා කියනවා. චෛත්‍යයේ හැම පැත්තක්ම දකිනවා වගේ සරුවාකාරයෙන් දකින්න පුළුවන් සරුවඥන් වහන්සේ සියලුම තත්ත්වයන් ඥාණය කරගන්න පුළුවන්, දර්ශනය කරගන්න පුළුවන්. එනිසා ඔබටත් ඔබ තුළ ඔබ ගැන සර්වඥතා භාවයක් ඇති වෙන්න ඕන. ඒ කියන්නේ සියලු ස්වභාවයන් ඔබ තුළ ඇති වෙන සියලු ස්වභාවයන් ඔබ දකින්න ඕන. දැන් මේ මොහොතේ ඔබේ උපාදාන ශරීරය මොන වගේද කියලා බලන්න. ඒ වචනේ තේරුණාද? මේ මොහොතේ ඔබේ උපාදාන ශරීරය මොන වගේද කියලා බලන්න. උපාදාන ශරීරය, මනෝමය ශරීරය. යමක් උපාදාන කරලා මේ මොහොතේ ඇති යන්නේ ඒක දකින්න. ඒ සංවේදීව හඳුන ගන්න තියෙන දෙයක්. උපාදාන ශරීරයේ හැඩය. යම් ගති උපාදානයක ඇති, යම් පුජ්ජල උපාදානයක ඇති, යම් සත්ව පුජ්ජල ආත්ම දෘෂ්ටි උපාදානයක ඇති. බලන්න ඔයා ඔබ හැමදෙනාම සතෙක් හැටියට ඉන්නවද කියලා ඉස්සෙල්ලා සතෙක් වෙලා ඉන්නවද කියලා බලන්න. ඊට පස්සේ බලන්න මිනිස්සෙක් වෙලා ඉන්නවද කියලා. ඊළඟට බලන්න තමන් පෙරේතේ, භූතේක්, පිසාචෙක් වෙලා ඉන්නවද කියලා බලන්න. බලුගති තියෙනවද බලන්න, යක්ෂ ගති තියෙනවද කියලා බලන්න, දේව ගති තියෙනවද බලන්න, බ්‍රහ්ම ගති තියෙනවද බලන්න. අපි ගති නැතුව ඉපදුනේ පින්නතුනේ ගති හදාගත්තා. ජාතියක් නැතුව ඉපදුනේ ජාතිය හදාගත්තා. රටක් නැතුව ඉපදුනේ රටක් කියලා හදාගත්තා. දෘෂ්ටි නැතුව ඉපදුනේ දෘෂ්ටි හදාගත්තා. අද උපන් බිරිඳාගේ මානසිකත්වය තුළ ඉස්සල්ලාම මුලින්ම පිහිටන්න ඕන. දැන් ඔබ ආධ්‍යාත්මය තුළින් අද ඉපදුණු ළමයෙක් වෙන්න ඕනේ. අන්න එතනින්දම් බණ අහන්න ඕන, සද්ධර්මයේ විමසන්න ඕන, උත්තර සොයා ගන්න ඕන. අද ඉපදුණු ළමයා ඔබ. මේ අවුරුදු 40ක් 50ක් 60ක් වෙච්ච කෙනාටනේ මේ ප්‍රශ්න තියෙන්නේ. අදීපදුණු ළමයාට ප්‍රශ්න තියෙනවද? එහෙනම් ඔබ අදීපදුණු තැන ඉන්න ඕන. ඔබේ උපත මෙන්න මේ මොහොතේ සිද්ධ වුණේ. ඔබ මව්කුසෙන් එළියට ආවේ මේ දැන්. ඒ දැන් කියන එක අලුත් කරගන්න හැම මොහොතකටම. එතන ඉඳන් ලෝකේ බලන්න. ඔය ප්‍රසන් මොහොමන්ට කියනවා කියන්නේ තෝක තමයි. මේ මොහොතේ අද ඉපදුණු ළමයාගේ තත්ත්වයේ ඉන්න එකට. වැඩි වැඩි ධර්මය බණපද යොමේම අවශ්‍ය කරන්නේ නැහැ පිනුතුනේ අධිපදුරු ළමයට. යන්නේ තැතිම්ම සැනසිරි දායකව ඉන්නවා මේ දෘෂ්ටි අවුලකට පත් වෙලා තියෙන්නේ. මේ ලොකු මහත් වෙන්න වෙන්නනේ. ඒ නිසා ඔබ ධර්මය අහන්න ඕන සැමදාම අධිපදුරු ළමයාගේ තැනින්. එතන ඉඳගෙන ධර්මය අහන්න. සද්ධර්මයේ සත්‍යය තේරුම් කරගන්න ලේසි වෙනවා ඉක්මනින්ම. සොකී ආත්මයයි කියලා දැනෙන ස්වභාවයක් තියෙනවා. හැබැයි සොකී ආත්මයට දේවල් තාම එකතු කරගෙන නැහැ. බොක්ස් එක අරන් ආවා. බොක්ස් එක ඇතුළට වැඩි දේවල් දාගෙන නැහැ මොකවත් තාම. තේරුණාද ළමයා? මෙලවට එනකොට එකතු කරන්න අවශ්‍ය කරන බොක්ස් එක අරන් එන්නේ. හැබැයි ඒ ළමයාගේ තියෙන සුන්දරත්වය තමයි, ලස්සන තමයි, බොක්ස් එකේ තාම දැම්මේ නැහැ. තා පොඩ්ඩකින් එළියට ගියපු ගමන් බෞද්ධ කරනවා, කතෝලික කරනවා, මුස්ලිම් කරනවා, හින්දු කරනවා, මොකක් හරි එකක් කරනවා. බොක්ස් එක පළමුවෙන්ම ලේබල් කරනවා. ඊට පස්සේ ඉතින් අනිත් ආගම් වැඩන්නේ, අපේ ආගම තමයි ශ්‍රේෂ්ඨ කියලා එතනින්ම වෛර කරපම් පුතේ අනිත්‍ය කාට කියලා උගන්වනවා. බෞද්ධය නොකලට අනිත් අය ඕක ශීඝ්‍රයෙන් හොදට කරනවා. සමහර උදවිය ඥානවන්ත මව්පියෝ එහෙම කරන්නේ. අනිත් ආගම් වලින් එහෙම කරෙන්න පුළුවන්. ඔන්න ඊට පස්සේ ඉතින් වැඩේ පටන් ගන්නවා. ඉතින් ආයි ජාතික මාමකත්වය, දේශී හිතයි සී බව, කාල ගොඩවල් ලොකුම පටන් ගන්නවා. ඉතින් ඔන්න ඊට පස්සේ තමයි ඉතින් කොච්චර බණ ඇහුවත් මඩ කලයට වතුර පුරවනෝ වගේ වැඩක්. මඩ පිරිච්ච කලයකට කොච්චර පිරිසිදු පීල්ලකින් වතුර ඇල්ලුවත් වැඩක් නෑ. අර ඇතුළ මඩ කලේ හිස් කරගත්තේ නැතුව එලෙසා බුදුරජාණන් වහන්සේ මේ කියා දුන්නු පරම සත්‍යද අවබෝධ කර ගැනීමට වඩා වැදගත් වෙන්නේ මේ අපි හිතාගෙන ඉන්න බාහිර කාරණාද කියලා මොහොතක් ගලපා බලන්න. මනුස්සයෙකුට කොච්චර අමාරුද නිකන් ඉන්න උගන්වන්න, නිදහස්ව ඉන්න උගන්වන්න, දෘෂ්ටි ගන්න නැතුව ඉන්න උගන්වන්න, සංකල්ප ගන්න නැතුව උගන්වන්න ඉන්න, වචන ගන්නෙ නැතුව ඉන්න උගන්වන්න කොච්චර අමාරුද. දැන් මේ ධර්මානුශාසනාවෙන් සිද්ධ කරන්නේ ඒක. දෘෂ්ටි නොගෙන ඉන්න උගන්වනෝ ඇත්තන්ට, සංකල්ප නොගෙන ඉන්න උගන්වනෝ ඇත්තන්ට, වචන නොගෙන ඉන්න උගන්වනෝ ඇත්තන්ට. වචී සංකාර නොගෙන ඉන්න උගන්වනෝ. ඒක ඉගෙන ගන්න, ඒක තේරුම් ගන්න, ඒක පිළිපදින්න බැරිකම තමයි සත්‍ය අවබෝධයට නොහැකි බව කියන්නේ. මුඛාකාරී දෘෂ්ටියක් අරගෙන කචකච ගන්නවා. ముఖాఖరి సంకల్పయక్ కరగన కచకచగాను, ముఖాఖరి వచనయక్ కరగన కచకచగాను, వేత్తంగి కచకచగానిక నతర కరన్న మం కచకచగాను. మట కచకచగాన్ని ఎలా తీరిని వేత్తంగి కచకచే నతర విన్నతి నిసా వేత్తంగి కచకచే నతర ఉనానం మగే కచకచి తీవరాయి.
వచన సియాల్ల బొరు, ఏకమ కియన్న బలన్న వచన సియాల్ల బొరు, ఒకత్ కియన్న బలన్న ఏక ఏమ వచన సియాల్ల బొరు, నేవతత్ కియన్న వచన సియాల్ల బొరు, ఇంకొక భావన ఒక్కటి అని కరాన్న వచన సియాల్ల బొరు, వచన సియాల్ల బొరు, వచన సియాల్ల బొరు, వచన సియాల్ల బొరు. దవసక్కరి ఓ భావన ఎదిరిని పులువన్న హుందాయి, హెమదావసకమునత్ హుందాయి. యనైన గమం హెమధనము క్యాము ఎన గమం వచన సియాల్ల బొరు, వచన సియాల్ల బొరు, వచన సియాల్ల బొరు కేనికము భావన ఒక్కసైన శ్యాల్ల కేనికేది ఇక హరి గంబురు శ్యాల్లకి అన్ని శ్యాల్లటము ఇతని తమ ఈ వచనే అర్థయ గన్మిని వచన శ్యాల్ల బోరు, వచన శ్యాల్ల బోరు, వచన శ్యాల్ల బోరు. పిన్నతుం కటింగ్ ఇతరత కథా కరాన్ని ఐ హితెం కథా కరాన్నేంది హితెనుత్ కథా కరను హితెం కథా కరను సమహారాయిగే లాంగ్వేజ్ గ వెనస్ సమహారా ఇంగ్లీషింగ్ కథా కరనాయ తిన్న ఇంగ్లీషింగ్ ఇతల సింగలింగ్ కథా కరనాయ తిన్న సింగలింగ్ ఇతల ఇంగ్లీషింగ్ కథా కరనాయ తిన్న వెడియం హురుపురుదు ఉన్నాట పస్సే హురుపురుదు అయిన వచనే ఏకిన్ తమై హితాన్ని మన దాన్న మెత్తన సమారా ఇంగ్లీష్ ఎంత హితాన్ని కేలా సింగల్ ఎంత హితాన్ని కేలా వెడి భావిత వెనకొట ఏ భాష విందమై హితాన్ని టమిళ్ళలో హిటో టమిళ్ళు ఇంతమై హితాన్ని ఏమైనా హితే భాషావ తప్పి పొరుదు కన్న భాషావ ఇతనుత్ కథాగను అయ్యే వచన ఎత్తైకేల అరగన వచన ఎత్తైకేల గత్తకేన కూడా సత్య అవబోధ కరన్న బే హరిమ అపహాసు వచన బొరుయికేల హొందట హాత్పస అవబోధ కరగన్న కెనిక్ మై సత్య అవబోధ కరాన్న త్రిపిటకే దిబునాద్ వినాగం పొతక దిబ్బాద్
මම කතා කළත් වෙන කෙනෙක් කතා කළත් වචන සියල්ල බොරු. කොහොමද මේ වචනේ තියෙන ගැඹුර? එක වචනයයි ඒක මහා බරපතලයි. වචන සියල්ල බොරු. යම් යම් සංයෝගයකට එකතු වීමෙන් මහා න්‍යාස්තික අවි හැදෙනවා. එහෙම නැත්නම් න්‍යාස්තික බල හැදෙනවා. ඒවා හැදෙන්නේ අණු කාණ්ඩ එකතු එකට සම්මිශ්‍රණය වීමෙන් එක එක රසායනික. ඉතින් මේ වචනත් එහෙමයි වෙනුතුනේ. මේ වචනත් සමහර ඒවත් එක්ක සමහර වචන එකට ගලපනකොට අර රසායනික සංයෝග වගේ තමයි. ඒවයින් විශාල බල හැදෙනවා. ආන්නේ වගේ බලයක් බුදුහාමුදුරුව මේ ධර්මයේ තුල අපිට උපද්දවල දීලා තියෙනවා ලෝකෝත්තර බවට යන්න. තේරුණානේ? දැන් පින්නතුනේ මේ වෙනකොට මහා පෘථුවිය වුණත් දෙකට බලන්න පුළුවන් රසායනික බලයන් හදලා ඉවරයි. කිලෝමීටර ගානක් පොළොව ඇතුළට පොඩ්ඩක් විදලා පුපුරවා හැරියොත් මහා පෘථුවිය කෑලි දෙකකට ගැලවෙන මට්ටමට විද්‍යාව දියුණුවයි, තාක්ෂණය දියුණුවයි. මන් නැති ලෝකයක වෙන කෙනෙකුත් ඉන්න ඕනේ නැහැ කියලා හිතුවොත් එමේ යංගිසි රාජ්‍ය නායකේ එයා පෘථුවියත් විනාශ කරගෙන යනවා. දැන් ඔය රුසියාවේ මතය එහෙමනේ. කොහොමද කියන්නේ? රුසියාව නැති ලොවක් වැඩක් නැත කියලා ඒගොල්ලෝ කියන්නේ. ඒ කියන්නේ අපි නැති කරොත් එහේ මුළු ලෝකෙම විනාශ කරනවා එදාට කියලා. ඒ විද්‍යාව, ඒ දියුණුව අපේ රටට ඕනද? මිනිස්සුන්ට ඕනද? වැඩක් නැහැ. ඒක මහා තිරිසං දියුණුවක්, වැඩක් නැහැ. ඒක පහත් දියුණුවක්, ඒක කාලකන්නේ දියුණුවක්, මුළු ලෝකෙටම මහා මුස්පේතු දියුණුවක්, ඒක වැඩක් නැහැ. දහමක් නැහැ, ඥානයක් නැහැ. අවිය බලෙන් ලෝකයට බලපෑම් කරන හිස් මිනිස්සු, හිස් පුරුෂයෝ. ඒ රට විතරක් නෙමෙයි ගොඩාක් රටවල් එහෙමයි. හිස් මිනිස්සු ඕමත් එහෙමයි. වචන සියල්ල බොරු. වචන සියල්ල බොරු නම් ඔබට ගොඩාක් ලොකු නිහඬියාවක ජීවත් වෙන්න පුළුවන්. මොන වචනද සත්‍ය? දුක්ඛ සත්‍ය කියන වචනේ සත්‍යයි. සමුදය සත්‍ය කියන වචනේ සත්‍යයි. නිරෝධ සත්‍ය කියන වචනේ සත්‍යයි. මාර්ග සත්‍ය කියන වචනේ සත්‍යයි. ඒක බොරුද? ඒක බොරුද ඇත්තද? දැන් නිර්ව නිර්වාණ සත්‍ය කියන වචනේ ඇත්තක්. ඇත්තද බොරුවක්ද ඒක? ඒක ඇත්ත. ඒකට ඇත්තයි කියලා කියන්න ඕන කිසි වෙලාවක ඒකට බොරුයි කියන්න හොඳ නැහැ. ඒකට ඇත්තයි කියලා කිව්වේ නැති වුණොත් ඒක ඇත්තයි කියලා ගත්ත කට්ටිය ඉන්නවනේ. පස්ස හැරිලා යනකම් ඉදිරිය පොල්ලකින් හරි ගන්න ඉඩයි. එනිසා ඒ වගේ දේවල් ඒ තැන්වලදී ඒක ඇත්ත. සම්මුති වචනං සත්‍යං ලෝක සම්මත කාරණා. පරමත්ත වචනං සත්‍යං තත්තානං ඒක ලෝක ස්වභාවය ලෝක සත්‍ය ලෝක ලෝකෝත්තර ලක්ෂණ. පරමාර්ථ වචන කියලා ජාතියක් තියෙනවා. සම්මුති වචන කියලා ධාතියක් තියෙනවා. ඔය ලෝකේ අවුල් වෙන්නේ මේ පරමාර්ථ වචනත් එක්ක සම්මුති වචන ගලපන්න ගිහිල්ලා තමයි ඔය විශාල කාලගෝට්ටිය ඔය ඇති වෙන්නේ. තේරුණානේ? විශාල කාලගෝට්ටිය ඇති වෙන්නේ ඔය පරමාර්ථ වචන සම්මුති වචන පටලවා ගත්තාම. දැන් සම්මුති වශයෙන් සතිපුජ්ජලයක් නැහැ කියලා කියන්න බෑ. සතිපුජ්ජලයක් ඉන්නවා. මේ ජීවත් වෙන කෙනෙක්, හිතර පතන කෙනෙක්, උපදින මැරෙන කෙනෙක් ඉන්නවා. පරමාර්ථ වශයෙන් සතිපුජ්ජලයක් පෙන්වන්නට පුළුවන් කමක් නැහැ. එහෙමනේ? පරමාර්ථ වශයෙන් පෙන්වන්න බෑ. යතාහි අංග සම්භාරා හෝති සද්දෝ රතෝ ඉති. අංග සම්භාරයක් එකතු වුණු තැන රතේ යන ශබ්දේ වගේම මෙතන අංග සම්භාරයක් එකතු වුණු තැන ගැහණිය පිරිමියා ළමයා මහත්තයා නෝනා කියලා නම හම්බෙලා තියෙනවා. මේ මොහොතේ ජලය දාලා ආහාර දාලා ඔක්සිජන් දීලා මේ මොහොතේ සතා කෙලින් කරගෙන ඉන්නවා. ওই ඔක්සිජන් ටික ගියොත් ආයි මොකෙක්ක සතෙක් මේකේ දකින්න හම්බෙන්නේ නැහැ. දර කෑල්ලක් වගේ. ඒ දිරච්ච දර කෑලි දකලා තියෙනවනේ නේ? දර කෑල්ලක් වගේ. මේ මගේ ඉන්නේ අම්මාය කියලා ළඟ තියාගන්නේ, මේ මගේ ඉන්නේ මහත්තයාය කියලා ළඟ තියාගන්නේ, මේ මගේ ඉන්නේ නෝනාය කියලා ළඟ තියාගන්නේ, මේ අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ කියලා ළඟ තියාගන්නේ, මේ අපේ දායකයයි කියලා ළඟ තියාගන්නේ. මොකද කරන්නේ? එක්ක කවුරුත් එක්ක හවුලේ ඉන්න අර දුම් පිටෙන්ට කියලා ගෙනිල්ලා දානවා. ඒව නැත්නම් චෙමිනියට දාලා පුච්චලා දානවා. අනේ මොකක්ද බලන් ඉන්නේ? මිනිස්සුන්ට ආයි රස්සාවල් වලට යන්න තියෙනවා, ජොබ් එකට යන්න තියෙනවා. මේ කොච්චර හිට ළඟ හිටියත් ඔය හීලයකම් පාගෙන කාට කාටත් ලැබෙන උත්තරේ හොඳට මතක තියාගන්න. තේරුණා නේද? කිසිම අනුකම්පාවක් නැහැ. තේරුණා නේද? ওই මහත්තයරු වුණත් එච්චරයි. ওই නෝනලාට වුණත් එච්චරයි. ඈ ලොකු කනුත් නැහැ, පොඩි කනුත් නැහැ. කාටත් එකයි. මටත් එකයි ඔයත්තන්ටත් එකයි ආයි ඕක තියාගන්න. ඉතින් එහෙව් එකේනේ මේ මාන්නයන් ඇතුලේ ඇවිල්ලා උද්දච්චකම් ඇතුලේ ඇවිල්ලා දිට්ඨීන් මේ උපාදාන වෙලා සංකල්ප උපාදාන වෙලා වචන උපාදාන වෙලා අරක හරි මේක වැරදි අරක හරි මේක හරි අරක හරි මේක හරි කියලා මේ අරන් ඉන්නේ. එවැනි නින්දිත හැසිරීමක් තියෙන මනසට නින්දා කළ යුතුයි, නිග්‍රහ කළ යුතුයි. සත්‍ය අවබෝධ කරගන්න නැතුව ඒක එක සංකල්ප උපාදාන, දිට්ඨි උපාදාන, වචන උපාදාන වල ඉන්න එක නින්දා කළ යුතුයි, නිග්‍රහ කළ යුතුයි. වැඩක් නැහැ. මේක හුලන් ටික ගියපු ගමන් දරගෑල්ලක් වගේ. ඉතින් මේක පිටින් දැක්කට වැඩක් නැහැ පින්නතුනි. ඇතුළතින් තමන් දැකලා වෙනස් වෙන්න ඕන, අවබෝධ කරගන්න ඕන. එහෙම ජීවිත අවබෝධය වෙන්නේ නැහැ. මිනිස්සු මැරෙනවා දැක්කට, මලමිනී දැක්කට, මනුස්සයාගේ ශරීර අභ්‍යන්තරයේ දැක්කට, ප්‍රඥාව නුවණ කියන එක යොදාගෙන නෙක්ඛම්ම සංකල්පනා ඇති කරගන්න ඇති කෙනෙකුට එහෙම වෙන්නේ නැහැ. එහෙනම් ඉතින් මෝචරී මිනිස්සයනේ ඉස්සල්ලාම නිවන් දකින්න ඕන. මෝචරී මිනිස්සයා මිනිය කපලත් අයිතිකාරය වෙනකම් බලාගෙන ඉන්නවා ටිප් එකක් හම්බ වෙයි කියලා. සමන් හොඳට වැඩේ ලෑස්ති කරා බලන්න, උන්නට වඩා ලස්සනයිනේ දැන් කියලා අහනවා. ඔව්නේ ඔව්නේ මිනිය ලස්සට රෙඩි කරලා තියෙනවා, හොඳයි. ජීවත් වෙලා හිටියට වඩා ලස්සනට තියෙනවා, හොඳයි. ඒ අර මනුස්සයෙක්ගේ එක තැන් වලට ජෙල් එහෙම ගහලා පුම්බනවනේ, හකු එහෙම බැලලා තිබුත් එයා පුම්බනවා එක එක. මොන ජෙල් එක ගැව්වත් කමක් නැහැ නේ, දැන් ඉතින් ඕන ජෙල් එකක් ගහලා දානවා. දීවත් එලා ඉද්දිත් එක එක ජෙල් ගහලා පුම්බ ගන්න එකේ ඔව් බැහැපු හක්කවල් කෙලින් කරලා දෙනවා ඩක් ගහලා එයා. ඉතින් මේ මනුස්සයර ජීවිතේ අවබෝධ වෙන්නේ නුවණින් බලන්නේ. එයාට ඒක තවත් වැඩක් කරන්න ලැබුණු වඩු මඩුවක් ලෑල්ලක් වගේ. යාට ඒක තනිකර වඩු මඩුවක් හැටියට තමයි ආයක භාවිතා කරන්න. වඩු මඩුවේ බාසුන් නැහි ලෑලිෙහි මේ ගානවා, පීරනවා, කපනවා, හදනවනේ. ඒහා සමානමයි යාට. ඒකේ අමුත්තක් දකින්නේ යථාවබෝධය. යථාවබෝධය කියන එක ඇති වෙන්න නුවණ ඕන. තමන්ම තීරණය කරගන්න ඕනේ මේ සංකල්ප ගන්න, මේ දෘෂ්ටි උපාදානය කරන්න, මේ වචන අල්ලන්නේ කියලා පින්නතුනේ. මං ධර්මයේ හොයාගෙන යද්දි ගත්ත එක හොඳ වචනයක් තමයි පින්නතුනේ. මේ වචන සියල්ල බොරු කියලා මට හම්බ වෙච්ච ඒ වචනේ. වචන සියල්ල බොරු. මොකද්ද ඒක තේරුම? මට ඒක තේරෙන්නේ නැහැ ඇත්තටම. තේරෙන්නේ නැති නිසා දේශකයාගේ ඔළුව කන්න ගියේ නේ. මම්ම තනියෙන් මගේ ඔළුව කාගත්තා. දැන් ගොඩාක් දෙනෙක් හිතන්නේ මේක දේශකයාම තේරුම් කරලා දෙන්න ඕනේ කියලා. එහෙම හිතන්න එපා. තමන් අවබෝධ කරගන්න ඕන තමන්ගේ ධර්මය. තමා තුලින් තේරුම් කරගන්න ඕන. තමාටම වැටහෙන්න ඕන. එතකොට වචන සියල්ල බොරු කියන්නේ මොකද්ද කියලා හැමතිස්සෙම මම කල්පනා කරා. මොකද්ද වචන සියල්ල බොරු? ඒක මට ඔළුවට එන්නේ නැහැ නේ, විශ්ය වෙන්නේ නැහැ නේ කියලා කල්පනා කරමින් පින්නතුනේ හැම මොහොතකම කාලය ගත කරා. ඒ නිසා මම මගේ උදාන වාක්‍ය තුල තියෙනත් වචන සියල්ල බොරු කියන වචනය. සත්‍ය අවබෝධයෙන් යමෙක් පළමුවෙන්ම ප්‍රකාශ කරන හැකිය තමයි උදාන වාක්‍ය. බුද්ධත්වයෙන් ඉපදුණු ගමන් තමයි අග්ගෝහමස්මි ලෝකස්ස කියලා දේශනා කරේ. බුද්ධත්වයෙන් ඉපදුනා. ඒක වැරදිලා බුද්ධත්වයෙන් ඉපදිච්ච එක කෙලින්ම මෞකුසෙන් ඉපදිච්ච තැනට ගෙනිච්චා. එතකොට ප්‍රායෝගිකව නැහැ ලෝකේ තර්ක කරනවා පාලි කොහෙන්ද ඉගෙනගෙන ආවේ කියලා. මාගදී භාෂාව කොහෙද ඉගෙනගෙන ආවේ කියලා. ඒ බුදුරජාණන් වහන්සේගේ උදාන වාක්‍ය හැමෝටම යම් උදාන වාක්‍යයක් පහළ වෙන එක මොහොතකදී වෙන අවධියක් වෙනතුනේ විශ්වය තෙබෑ කරගෙන පහළ වෙන ඥානයක්. ඒක මහා භාග්යයක්. ඒක මේ තරගෙට දුවනවා වගේ ඉරක් ගහලා ඒක පහු කරන්න කවුරුත් දුවනවා වගේ දුවලා තේරුම් කරගන්න බෑ. ඒක බොහෝම සත්භාවයකින් බොහෝම නිවීමෙන් යුක්තව බොහෝම නියතමානීව අනතිමානීව ඌ සත්භාවයකින් කරගන්න ඕන දෙයක් අනේ අරය දැක්ක මටත් දැක ගන්න ඕන කියලා එහෙම කරන්න බෑ. ඒ නිසා සත්‍ය අවබෝධය කියන්නේ තනතුරක් නෙමෙයි. බුද්ධත්වය කියන්නේ තනතුරක් කියලා හිතාගෙන හිටිය දේවදත්ත. බුද්ධත්වය කියන්නේ තනතුරක් නෙමෙයි. ජනාධිපති වගේ තනතුරක් නෙමෙයි බුද්ධත්වය කියන්නේ. පිළිගන්නවද ඒක? තේරෙනවද? විශ්ේ වෙන්නේ නැත්තම් කල්පනා කරන්න ඕන ගෙදර ගිහිල්ලා. එතකොට අරිහත්වය කියන්නේ තනතුරක් නෙමෙයි රාගමැති වගේ. ආ මං ඔයාට අද ඉඳලා අගමැතිකම දෙනවා මං වගේ. ඒ වගේ මං අද ඉඳලා ඔයාට අරිහත් බව දෙනවා. එහෙම දෙන්න පුළුවන්? එහෙම වෙන්න පුළුවන් බෑනේ. හිතවත්කමට බෑ. එහෙම කරන්න බෑ. ඒක සංසාරේ කරන ලද පින් බලය, කුසල බලය, පාරමී බලය හේතු වෙලා මේ ආත්ම භාවේදී තමන් සිත කය වචනය ධර්මයේ කෙරෙහි යොදවන විදියට ධර්මය වෙනුවෙන් තමන් අංක එකට ධර්මය මුල් කරගෙන අංක එකට දහම මුල් කරගෙනම වැඩපු කෙනෙකුට සත්‍ය අවබෝධ වෙනවා. මාත් එක්ක මේ ධම්මක කියපු හාමුදුරුවරු කීනමක් නම් ඉන්නවද? ඒ කිසි කෙනෙකුට සත්‍ය අවබෝධ කරගන්න බැරි වුණා. ටිකක් දුරට ගිහිල්ලා මගර හැලෙනවා. ඇයි? කවුරු හරි කෙනෙක් ඉතින් ඕක නෙමෙයි කීර්ති ප්‍රශංසා ලාභ සත්කාර ලබන්න තියෙන පිළිවෙල මෙන්න මේකයි. ලොකු හාමුදුරු යාළුවරන් හිටියොත් අල්ලා ගන්න පුළුවන් පුතේ පන්සල. කවුද දාන්නේ? සමහරලාට අම්මා තාත්තා ඔළුවට දානවා. ඒක පස්සේ දුවනවා. ඊට පස්සේ ඔක හඳුනගන පඩික්කම් හොදන් වයසට යනකම් ඉන්නව මූ මැරෙන්නේ කවදද කියලා බල බල. ඊළඟට කියනවා මේ මේ විභාග දෙක තුන කරගත්තොත් හොඳයි. ඔය ඒකත් ඉතින් කරගන්නවා. ඊට පස්සේ නමට ඉස්සරහින් ශාස්ත්‍රපති පණ්ඩිත ත්‍රිපිටක ආචාර්ය විනය ආචාර්ය මොනවා හරි ටිකක් දාගන්නත් පුළුවන්. ඉතින් ඒකත් දැම්මම හරි ලොකු යම්මෝ. නමට ඉස්සරහින් මොනවා හරි කියවෙනවනේ. කාටත් පොඩි සන්තෝෂමත් දැනෙනවා නමට ඉස්සරහින් මොනවා හරි දෙයක් කියනකොට. මටත් කියනවා තැන් තැන් වල තිබුණ නැතා කියනවා. ඉතින් කට්ටිය තියෙන පට්ටම් ගැලවිල්ලක්ම සත් නැති පට්ටම් එල්ලගෙන ඉල්ලක් නෙමෙයි මේක. තේරුණානේ? තිබෙන පට්ටම් ගලවනවා මිසක් නැති පට්ටම් එලවනවා නෙමෙයි. දැන් මම ඔය පට්ටම් පස්සේ ගියේ නැති හින්දා ඉතින් මගේ ඉස්සරහා ඇවිල්ලා බනහනවා මහාචාර්යවරු බණ අහනවා, කතිකාචාර්යවරුත් බණ අහනවා, ඇවිල්ලා නීතිඥයෝ බණ අහනවා, මනෝ වෛද්‍යවරු මනෝ උපදේශකයෝ බණ අහනවා. තේරුණාද? ලංකාව විතර නෙමෙයි සමහරලාට විදේශගත රටවල් වල උදවියත් අහලා තියෙනවා. ඇයියේ ඔ පිටින් පට්ටම් ඇලෙව්වේ නෑ, තියෙන පට්ටම් ගැලෙව්වා. තාම ඔබ මොන මොනවා හරි එකතු කරගෙන තියෙනවද පට්ටම් හැටියට? මොන පට්ටමද තියෙන්නේ දැන් ඔබට? සත්ව පුජ්‍යල ආත්ම දෘෂ්ටි කියන්නේ පට්ටමක් තමයි. ඒවට ඉතින් පට්ටම්, අගමැති පට්ටම්, ජනාධිපති පට්ටම්, ග්‍රාම සේවක පට්ටම්, නොතාරිස් පට්ටම්, ඔය මොකක් හරි ගන්න පුළුවන්. ලෝයර් පට්ටම්, වෛද්‍ය පට්ටම් මොනවා හරි ගන්න පුළුවන්. ඒ ඔක්කොම සාමාන්‍ය ලෝකේ වහරේ වටිනාකමක් පමණක් තිබෙන ලෝකෝත්තර බවට කිසිදු වටිනාකමක් නොමැති දෙයක් හැටියට, තම දොහිතුවත් තරම්වත් වටින්නේ නැති දෙයක් හැටියට සලකන්න ඕන. හරියට රුපීස් වගේ තමයි. ලංකාවේ ඕකේ කරණම් ගැහුවට මෙතනින් එහා පැත්තට ගියාට පස්සේ ওই රුපිය ප්ලේන් ටිකක්වත් කිසිම රටක බොන්න හම්බ වෙන්නේ නැහැ ඒ රුපීස් වලට. ඒ වගේ වින්නතුනේ ওই ලෞකික පට්ටම් වලින් ලැබෙනා වූ එනර්ජි එක මේ ලෞකික පරාසය තුළ සීමාව තුළ මේ දුප්පත් රටේ විතරයි කියලා හිතන්න ඕන. හෙවයි කිසිම වටිනාකමක් නැහැ ඇතට ගියාම. අවලංගු කාසි. එනිසා තමන් දැනගන්න ඕන, තමන්ව අවලංගු කරගන්න. තමන්ව අවලංගු කරගන්න තමන් දැනගන්න ඕන. ඇයි හාමුදුරනේ ඒක හරි නෑ නේද? අපි එහෙම අවලංගු කාසි වගේ වෙන්න ඕනද? නෑ, ඇත්ත தත්ත්වේ ඒකයි. ඇත්ත தත්ත්වේ සියලු සත්වයෝ අවලංගු කාසි. එතකොට වලංගුතාවයක් ආරෝපිතව තියෙනවා. තේරෙන්නේ නැහැ. වලංගුතාවයක් ආරෝපිතව තියෙනවා. සියලු සත්වයෝ අවලංගුයි. අවලංගු දෙයකට වලංගුතාවයක් දුන්නා. මේ ලෝකෙ තියෙන හැම හැමදේම මේක වලංගුයි. දැන් සමහර තැන්වලදී අපි මුදල් මේ වශයෙන් ගනුදෙනු කරන්නේ නිකන් ඉලක්කමක් විතරයි. දැන් චෙක් පතක් කියලා කියන්නේ නේද? තමන්ගේ අස්සන දාලා ඉලක්කමක් දැවහම ඒක අර මහ බැංකුවේ වලංගු කොළයක් වගේම බල සම්පන්න වෙනවා. හැබැයි ඉතින් බැංකුවේ සල්ලි තියෙන්න ඕන. නැද නැත්තම් ඉතින් කාටත් ඉතින් ඒක අර කොලේ හරහා මේ කොලේට ලැබෙන වලංගුතාවය. මේ කොලේ වෙනුවට මේ කොලෙන් දෙනවා. ඉතින් ඒ වගේ වලංගුතාවයක් තියෙන. ඒ වගේම තමයි පින්නතුනේ. අපිට අපි දබාගත්ත වලංගුතාවයක් අවලංගුයි. ඔයත් අවලංගු වෙන්නද කැමති? වලංගු වෙන්නද කැමති? වලංගු වෙලා හිටියට වැඩක් නෑ. අවලංගු වෙනවා තව දසවස් කීපයකින්. 2100 වෙන්න කලින් අපි ඔක්කොම අවලංගුයි. 2100 වසරේදී මේ ධර්මශාලාවේ කවුරු බණ කියනවද මම දන්නේ නෑ. ඔයත් එනවද බණ අහන්න 2100දී? නව සංවත්සරයක් ඇති වුණා 2100 වසරේ පළවෙනි මාසේ පළවෙනි ඉරිදා ධර්ම දේශනා වැඩසටහන. එතකොට මේක අරගෙන ඉන්න ඕන හිතට මොලේට අරන් ඉන්න ඕන. ඔබ මොකද්ද මේ ගොඩ ගහගෙන ඉන්නේ? ඔක්කොම නිදහස් කරපන්. ඔය ඔක්කොම වැඩක් නැති ශක්ති, වැඩක් නැති බලවේග ඔක්කොම නිදහස් කරපන්. නිදහසය මේ මොහොතේ වර්තමානයේ තුල සංසුන් වෙන ලෝකයේ ස්වභාවය මේකයි. ලෝකෙ නිතරම අවලංගුයි. ඔබ වළංගුතාවයක් මේක කොච්චර ගොඩනගන්න ගියත් ඔක කරන්න බෑ. මේ මහ පොළොවේ මං වගේම මේ ඉඩම් වලට වටිනාකම් දුන්න මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු ඒ වටිනාකම් හිතේ තියන් මලා. මේ ලෝකේ ඉපදුණු මිනිස්සු එක එක තනතුරු තානාන්තර වලට වටිනාකම් දුන්න, පුජ්‍යලත්වයට වටිනාකමක් දුන්නා. ඒ වටිනාකම් ඔහේ හිතේ තියන් මැරුණා. වැඩක් නැහැ. ඒක නෙමේ විද්‍යාව. වටිනාකමක් නැහැ. ආන්න ඒකට කියන්නේ පින්නතුනි අනතිමානි. මොකද්ද කියන්නේ? අනතිමානි, වටිනාකමක් නැහැ. මාන්නේ කියන්නේ මොකද්ද? මාන්නය කියන එක ඇති වෙන්නේම වටිනාකමක් තුල. වලව්වේ හාමුට මාන්නයක් ඇති වෙන්නේ ඒ වටිනාකමක් තුල. දැන් පරණ වලව්කාරයෝ දැන් ඉන්නේ දුප්පත් වෙලා. මම බැලුවා මේ වලව්කාරයන්ට තාම මේ වගේ වටිනාකමක් තියනවද කිව්වම අනේ නෑ. දැන් සමහරලාට මේ පින්සීන්දු වෙන වෙලාවලුත් තියෙනවා. මොන මොන හරි ලෙටර දුකට බෙහෙත් ගන්න ගියාක් හරි දීලා යන්න කියලා. ඒ හේතුව නෑ, වටිනාකම පැවැතිලා ඇවිල්ලා නෑ තාම. ඔය තාම තියෙනවනේ මොහන්දිරම් බලව, අර බලව, මේ බලව තාම තියෙනවා. ඒ පරම්පරාවෙන් ආපු ඒ නම් ගම් තියෙන පුත්තු දూరు ඉන්නවා. ඒ වුණාට සමහර තැන්වල ඒගොල්ලෝ ඒ වටිනාකම් පවත්තන් ඇවිල්ලා නැහැ. ඒතකොට මේව ආරෝපණය කරන ඒවා, ආරෝපිත ඒවා නොවටිනා කෙනෙක් හැටියට සලකන්නත් එපා. ඒකත් එක්තරා විදියක ලබා දෙන වටිනාකමක්. එනිසා හීනමානී කරන්නේ නැහැ ධර්මයෙන් ඔබව, අදිමානී කරන්නේ නැහැ ධර්මයෙන් ඔබව. කොතෙන්ද ඔබව පත් කරන්නේ? අනතිමානී කියන තැනට. දැන් ආනන්ද හැමතුරු අනතිමානී. හීනමානෙත් නෑ, අදිමානෙත් නෑ, මාන්නේ නෑ, මොන මොකක්වත් නෑ. මං උස් කියලා හිතන්නේ නෑ, පාත් කියලා හිතන්නේ නෑ. මට රජපුතු හම්බුනොත් මං ඒකෙත් වැඩ ඉන්නවා. ගල්තලාවක වැඩ ඉන්න ලැබුණොත් ඒකෙත් වැඩෙනවා. පදික වේදිකාවේ වැඩි වෙන්න චාන්ස් එකක් හම්බුනොත් ඒකෙත් වැඩිලා ඉන්න වෙලාවල් තියෙනවා. අනතිමානී කෙනා එහෙම ලිමිට් නෑ එයාට දාගෙන. ලිමිට් දාන්න. අකාලිකයි, අවේදීතයි, නිරෝධ සහගතයි. අනතිමානී, අනතිමානී ගුණ වඩන්න. ඒක තමයි ලෝක ශ්‍රේෂ්ඨතම දේ. අර මානී කෙනාට වඩා අනතිමානී කෙනා බලවත්. ඇයි? මානේ කියන්නේ හිස් දේවල් තුලින් මානයට පත් වෙලා ඉන්නවා කියලා හිතන එකනේ. එයා හිස් දේවල් තුලින් ලොකුවට හිතාගෙන ඉන්නවා. හිස් දෙයක් ලොකු දෙයක් කියලා හිතාගෙන ඉන්නවා. ඒ ලොකුකම තමන්ගේ බල්ලහැන් ඉන්න අතවැසියන්ට පෙන්වන එච්චරයි. දැන් මෙහි ඉන්න ජනාධිපතිවරු අගමැතිවරු මෙහි ඉන්න මිනිස්සුන්ට මා ලොක්ක වුණාට සමහර දියුණු රටවල් වලට ගියාම සොක්කෙක් තරම්වත් ගණන් ගන්නෑ. ආව ගියා දන්නේ නැහැ ඒ රට. නිවුස් එකක්වත් දාන්නේ නැහැ. මෙහාට ආවෝ චාස් කුමාරයා හරි පුටින් හරි ඔය ඉන්න රටක හරි මුළු රටම දන්නවනේ. එහෙම නෑ මොකද ගණන් ගන්න. ඒකට හේතුව මෙහාට විතරයි මේ බැබිලීම තියෙන්නේ. මොකක් අදාගෙන ඉන්නේ. එනිසා මානී භව කියලා කියන්නේ අපි හිතාගෙන ඉන්නෝ මේ මානී භව කියන්නේ මෙහෙම මෙහෙම මේ අර උසස් එකට කියලා. එහෙම නෙමේ. මානී භව කියලා කියන්නේ යම් ආකාරයක හැඩයකට බලනකොට. දැන් හීන මානී. ඒකත් මානීනේ වචනේ ඒ දෙනවනේ. හීන මානී. ඊට පස්සේ අදිමානී. ඊට පස්සේ තව මානයක් තියෙනවා. Taman සමානයි කියලා හිතන සමහර අයනේ. මං ආ සමාන යනිත් ඔක්කොම කියලා එහෙම හිතනවා. සමහර අය මට වඩා පහත් කියලා හිතන ඔක්කොම. සමහර අය හිතනවා මට වඩා උසස් කියලා ඔක්කොම. සමහර අය හිතනවා මං හා සමානයි ඔක්කොම කියලා හිතනවා. එහෙම එකක් නැහැ. ඒ හැම එකක්ම මානී. අනති මානී. අනති කියන්නේ අනති මානී. මාන ගන්නේ නැහැ. හොඳට වටහා ගන්න. ඊටම වැඩ කරා මාන කියන්නේ එක් කිසිම ඇන්ගල් එකකින් බලන්නේ නැහැ. දැන් තේරුණාද? වැටුනේ නැද්ද ඒක? මේක දිහා බලන්නකෝ. මේක දිහා කිසිම ඇන්ගල් එකකින් බලන්න එපා. ඉංග්‍රීසි වචනත් දාන්න ඉතින් ඔයත්තට ඒකින් හරි තේරෙනවනේ. ඒවා ඉන්නේ ගොඩක් වෙලාට ඔයත්තන් තේරෙන්නේ. ඒකයි මම කියන්නේ. කිසිම කෝණයකින් බලන්න එපා. කෝණේ කියන වචනේද ඇන්ගල් කියන වචනේද වැඩියෙන් තේරෙන්නේ? කිසිම මාන්නයකින් මේක දිහා බලන්න එපා. ඇත්ත දන්නවද මේක කොච්චර වටිනවද කියලා? මේක ටිබෙට්ටියන් රටක පළවෙනි දලයි ලාමා පාවිච්චි කරන ලද මෙඩිටේෂන් සඳහා පාවිච්චි කරන ලද බෙල් එක. මේක අවුරුදු 2000කට වඩා පැරණි. මේක බොහොම සුරක්ෂිතව ඉන්දියාවේ හිමාචල් වලින් ගෙනාවේ. මේක මම මෙලදී ගැනීම සඳහා හේදී ඒ පුජ්‍යලයට ඩොලර් 5000ක් වැය කළා. දැන් මේක මෙතන තියලා යන්න බයයි. ඇයි මේක තුල මාන්නයක් හදලා තියෙන්නේ? මේක උස්සයි යනවා. ඩොලර් මේ 5000ක් වටිනවා නම් මේකට 2500ක්වත් ගන්න පුළුවන් කියලා හිතුවොත් මේක තමයි හදන මාන්නය. මේක ඇත්තට මෙච්චර එහෙම වටින්නේ නැහැ. කවුරුතු උස යන්නේ මම මේක සාමාන්‍ය රුපියල් 250 300ට වෙළඳ පොලේ තියෙනවා. ඔය ඔන්ලයින් ඇප් එකකින් ගෙන්න ගන්න පුළුවන්. හැබැයි මේකට හදනෝ මාන්නය. දැන් උන ආයි ඇති උනා හීන මාන්නය. දැන් ඉතින් මේක වැඩක් නැහැ මෙච්චර. අගයන් කියන්නේ එහෙමයි. අගයන් කියන්නේ එහෙමයි. පිනතුරුනි සමහර ඔරලෝසු හදනවා. ලිමිටඩ් එඩිෂන් අරෝමේව කියලා. මේ වගේම
අගයක් හදනවා. එයා අගයක් හදලා අරකින් රත්තරන් හඳින් එන ආපු පස්මේගේ දිනෝ කියලා අගයක් හදලා මේ මිනිස්සයාට මෙච්චර ඩොලර් මිලියන ගාණක් වෙනවා කියලා මේ විකුණනවා. එච්චරමයි ලෝකෙටම එකයි හදලා තියෙන්නේ මේක අහවල් රත්තරන් ආවල් රත්තරන් මේක දියමන්ති මෙච්චර තියෙනවා මැණික් මේ මේවා තියෙනවා කියලා. ඔය දේවල් තමයි පින්නතුනේ අපි හට්ටි වලම් මුට්ටි වලට දීලා තියෙන්නේ. අපේ මේ පංචස්කන්ධයට දීලා තියෙන්නේ තෝකමයි. බලන්න ඔබත් ඒ වගේ දීලා තියෙනවද කියලා, ඒ වගේද තියෙන්නේ කියලා. ඒව දුන්නහම මොකද්ද ඇති වෙන ප්‍රශ්නය? අපිට නිදහසේ ඉන්න බැරි වෙනවා. පාඩුවේ ඉන්න බැරි වෙනවා. අර ඇතිවෙච්ච මාන්නයන් අපිට හිරිහැර කරනවා, කරදර කරනවා. වේදනාකාරී තත්ත්වයන් ඇති කරනවා, රණ්ඩු සරවල් ඇති කරනවා. ගෙදර නෝනායි මහත්තයයි දෙන්නම අනතිමානීව ඉන්නවනම් ගෙදර රණ්ඩුවක් නැහැ. පන්සලේ දායකය හාමුදුරුවෝ අනතිමානීව ඉන්නවනම් පන්සලේ ප්‍රශ්නයක් නැහැ. රටේ මිනිස්සු හැමදෙනාම අනතිමානීව ඉන්නවනම් රටේ කිසිම ප්‍රශ්නයක් නැහැ. බලන්න මේ කෝටි 2.20ක් වගේ ඉන්න ජනගහනය පාලනය කිරීම සඳහාම මම දැන් ලක්ෂ කීයක් ඉන්නවද? පොලිසිය, හමුදාව, නීතිඥයෝ, ග්‍රාම සේවකවරු ඔහොම ගත්තාම කී ලක්ෂයක් ඉන්නවද ඔක්කොම ටික? කෝටි 2 පාලනය කරන් ලක්ෂ 20ට වැඩිද? විතරනේ මට ඉතින් ලක්ෂ 50ක් විතරම ඉන්නවා පාලනය කරන්න. හාමුදුරුවරුත් ඒ ගණේට දාන්නේ, පූජකවරු ඒගොල්ලොත් ඉන්නේ රට හොඳ කරන්න පාලනය කරන්න ඉන්නේ යහපත් කරන්න. එතකොට මේ මිනිසා කියන ගෙනාව නීතියෙන් පාලනය කරන්න, ආගමෙන් පාලනය කරන්න, ඔයිකුත් දේවල් වලින් පාලනය කරන්න ප්‍රාදේශීය සභා නිලධාරී, පළාත් සභා නිලධාරී, ඩංගච්චේරිය මේවා බැලුවත් ඒත් ඒගොල්ලොත් අයිති වෙන්නේ පාලන තන්ත්‍රයටම තමයි. ඒගොල්ලොත් මේ ඉඩම් වල ඇති වෙන වලි වලක්වන්න තමයි ඉන්නේ. මට ඉතින් කෝටි 2 පාලනය කරන්න කෝටි 2ක්ම ඉන්නවා වගේ. ඔබ පාලනය වෙන්නේ ඔබේ ප්‍රඥාවෙන් අවබෝධය තුලින්ද? එහෙම නැත්නම් ඔබ තව කෙනෙක්ගේ බලපෑමකට, දඬුවමකට බයටද? ඔබ පාලනය වෙන්න ඕන ඔබේ අවබෝධය තුළින්, ඔබේ ප්‍රඥාව තුළින්. අන්න විට කියනවා රහසින්වත් පව් කරන්නේ නැහැ කියලා. රහසින්වත් පව් කරන්නේ නැහැ කියලා. ඒකට හේතුව අවබෝධය තුළින් තමන් සංවරයටපත් වෙනවා. තමන් හොඳ කෙනෙක්ද? තමන් හොඳ කෙනෙක්ද? කොබලන් හොඳයි අත උසන්. කවුරුත් හොඳ නැන්ද ඔය ඇත්තෝ? එහෙනම් මං එච්චර හොඳ නෑ. එහෙමත් ඉන්න ඔය සමාජයේ වුණ තරම් ඡන්ඩි. මං එච්චර හොඳ නෑ මෙහෙම හිටියට. තමන් හොඳ නැති කෙනෙක්ද? දැන් ඔය බණපදේ අහලාද කොහෙද මතක් වෙලා ඔය සද්ද නැතුව ඉන්නේ?
තමන් හොඳ කෙනෙක් කියලා ගැනීමම පින්නතුනේ නරක කෙනෙක් නිර්මාණය කිරීමට හේතුවක්. තමන් හොඳයි කියලා හිතාගෙන ඉන්න කෙනෙකුට නරකයි කියලා බැනවැදුනොත් එහේ මේ මනුස්සයා මිනී මරනවා. මට නින්දා කළා, අපහාස කරා, ගැලහිම් කළා කියලා නෑතන. ඒ සමහර ජනාධිපතිවරු කිව්වේ, ඔවුන් කිව්වා ඔවුන්ව ඝාතනය කරන්න, හැබැයි චරිතය ඝාතනය කරන්න එපා කියලා කිව්වා. ඒ කියන්නේ තමන් හොඳ කෙනෙක් කියලා හොඳින් අල්ල ගන්නවා. අල්ලගත්තාම ඒකම නරක කෙනෙක් නිර්මාණය කරන්න, ප්‍රබල කෙනෙක් නිර්මාණය කරන්න බලවත් වෙනවා. යතාහි අංග සම්භාරා හෝති සද්දෝ රතෝ හිතෝ ඒවම් බන්දේසු සන්තේසු හෝති සත්තෝති සම්මුති. අංග සම්භාරයක් එකතු වුණු තැන සත්වයා කියන නාමයක් ලැබිලා තියෙනවා. මේ සත්‍යයක් දක්නට නොලැබේ. ඒක මාර දෘෂ්ටියක් විතරයි, වැරදි දෘෂ්ටියක් විතරයි. මෙතන හොඳ කෙනෙක්වත් නරක කෙනෙක්වත් නැහැ. මෙතන ඉපද නැති වෙන්නා වූ පෙන පිටක් තියෙන්නේ. මේ මලක් වගේ පිපුණා, ලස්සනට පිපුණා. දැන් අපි අලංකාරයට මේ තියාගෙන ඉන්නවා. දැන් වර්ණයෙන් හැඩයි, සුවඳින් හැඩයි. තව ටිකකින් මෙයාව පරවෙනවා. ඊළඟට පුදසුනේ තිබුණු, මල්ලාසනේ තිබුණු, ඔළුවේ තියාගෙන පූජා කරපු එක ඇඟිලි දෙකෙන් අල්ලලා ඩස්ට්බින් එකට දානවා. ආයේ හැරිලා බලන්නෙත් නැහැ. ඕනම ජීවිතයකට ඕකයි தত্ত্বය. එහෙත් ඒ මල දැන් බොහෝම ඉහළින් වැජමෙනවා. ඔබත් එහෙමයි. ඔබත් මේ මල වැනි. ඔබට මේ අවස්ථාව පමණයි ඔය පිපිදෙන්න තියෙන අවස්ථාව. සමස්තේ ජීවිතේ බලන කල, කරුණුකාරණා තේරුම් ගන්න කල, මෙතන උද්දච්චකමක් ඇති කරගන්න, මාන්නයක් ඇති කරගන්න කිසිම අවස්ථාවක් නැහැ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ පෙන්වූ අනතිමානී ඥාණය දියුණු කරගන්න, අනතිමානී සිත දියුණු කරගන්න, ඒක බලවත්, ඒක ධර්මානුකූල සිතක්. මමත්වේ නැති අය කර්මයෙන් නිදහස්. මමත්වේ තියෙන අය කර්මයෙන් නිදහස් නැහැ. කර්ම නොකරන අය හිටිය ලෝකේ, ඒ තමයි දහම තේරුම් ගත්ත අය. ඒගොල්ලෝ කර්ම කරන්නේ. පුණ්‍ය පාප බහිනස්ස පිම්පව් කරන්නේ. කුසල අකුසල් මුකුත් කරන්නේ. කර්ම කරන්නේ, කර්ම හදන්නේ. කම්ම නිරෝධාය සංවත්තති. කර්ම කරන්නේ කවුද? ඊළඟට කර්ම කරන්නේ නැහැ කියන වචනේ ගැඹුර හරි බරපතලයි. ඒතකොට කර්ම කරන්නේ නැත්නම් කවුද පින්ඩ පාත යන්නේ? කවුද දානි වළඳන්නේ? කවුද සැතපෙන්නේ? කවුද මේ හොඳ වැඩ කරන්නේ? කවුද මේ කියලා අහනෝනේ? නෑ, ඔක්කොම කරනවා. චේතනා කර්මයකට සකසන්නේ නැහැ. සැකසෙන්නේ නැහැ. පිනක් කළාට පුණ්‍යාවි සංඛාර ඇති කරගන්නේ නැහැ. ඒකෙන් මාන උද්දච්ච අවිද්‍යාව හටගන්නේ නැහැ. ගොඩාක් පිංකම් කරන්නේ පින්නතුනි මාන උද්‍යා අවිද්‍යාව ඇති කරගන්න ඔය සමාජෙ ගොඩක් වෙලාවට. පිංකම් කරන්න එපා කියලා නෙමෙයි කියන්නේ පිංකම් කරන්න ඕන අනග්ගහිත චිත්තෝ දානන්දේති කියන ඒ න්‍යායෙන් මානේ දුරු කරගන්න අවිද්‍යාව දුරු කරගන්න මෝහය දුරු කරගන්න උද්ධච්චකම දුරු කරගන්න විශේෂයෙන් අපේ ගම්මානවල එහෙමනම් දන් දෙන්නේ මාන උද්ධච්ච අවිද්‍යාවන් වලටම තමයි ඒක තමයි දෙන්නේ මෙච්චර දුන්නා මෙච්චර දුන්නා මෙච්චර නම නමකට දානයක් දුන්නා කියලා ඒකේ මහා අමුත්තක් හදා ගන්නවා ගමටම කන්න දුන්නා මගුල් ගෙදරට මෙච්චර බෝතල් තිබ්බා ඒවත් කියනවා නේද අර හෝටලේ අපි ගත්තේ මේ හෝටලේ ගත්තේ කියන්නේ ඒවත් ඒ කොහොම හදා ගන්න දේවල් මම මෙච්චර කාලයක් බණ ඇහුවා මම මෙච්චර පොත් කළා මෙච්චර අභිධර්ම පන්ති ගිහිලා තියෙනවා මං අරයාගෙන් බණ ඇහුවා මෙයාගෙන් බණ ඇහුවා අතන බණ ඇහුවා මෙතන බණ ඇහුවා අරක දුන්නාදම් මේක දුන්නාදම් මාන්නේ හැදුනොත් කොහොමද වැඩේ දවසක් මාව පන්සලකට එක්කරන් ගියා බණකට මාව එක්කන් යනවා දැන් එතුමියා හදාපු දේවල් පෙන්නන්න ආමුදුරනේ මේ ගාන්ට අර කුල්න හැදුවේ මං මේ තියෙන්නේ අපි මේ තාත්තගේ අම්මගෙන නංගහල මේ හොඳයිනේ හොඳයිනේ ගොඩක් පිං එන්නකෝ එන්නකෝ ඔබ වහන්සේට වඩින්න පෙන්නන්න අපි අලුතෙන් හදපු ධර්මශාලාව පෙන්නන්න ඕන ඒකත් පෙන්නවා බෝමලුවට එක්කන් ගියා ඒකත් පෙන්නවා මේ කොටස හැදුවේ රංගවට ගැහුවේ මං ඔක්කොම මං කිව්වා ඕක දැන් ඉතින් පන්සලට පූජා කරන්න මම පූජා කරලා තියෙන්නේ මං කිව්වා වෙන්න බෑ තාම ඕක ඔලු ගෙඩිය උඩ තියෙන්නේ ඔබතුමියගේ ගාන්ටාරේ ඔළුවේ නෙවදින්නේ ඔබ ඔහම තිබ්බාම ඈ ඒක පෙන්නන විදියක් තියෙනවා හොඳින් පෙන්නන්නත් පුළුවන් යාපත් විදියට පෙන්නන්නත් පුළුවන් නමුත් ඔළුවේ ගාන්ටාරේ වදින මට්ටමට පෙන්නන්නත් පුළුවන් ඉතින් මං ගෝක පූජා කරන්න තුන් හිතින්ම පූජා කරනවා කියලා කියන්නේ අතහැරීමින්ම පූජා කරනවා කියන්නේ අන්න ඒකට එතකොට ඒ වයින් හටගන්නේ මාන උද්දච්චකම් අවිද්‍යාව. මේ ළඟ ඉඳී අම්ම කෙනෙක් ඒත් එහෙමයි. භාවනා මධ්‍යස්ථානට ඉඩම් පූජා කරා, මහලු නිවාසයකට ඉඩම් පූජා කරා. තමන් ළමයි නැති නිසා තම බලා කියාගත්ත ළමයට ඉඩම් ගෙවල් දොරවල් දීලා ගියා. ඔක්කොම හොඳ වැඩ කරේ. හැබැයි උද්දච්චකමින් කරේ. මාන්නෙන් කරේ. පිනක් බවට පත් වුන්නේ නැහැ. හිතෙන් අතෑරියේ නැත්තම් පිනක් වෙන්නේ නැහැ. අර දේවල් ඔක්කොම දුන්නා ඒ වුණාට හිතේ අයිතිය තියාගත්තා හිතේ අයිතිය තියාගත්ත නිසා මලාටපත්ේ ඒ තැන්වලම පෙරේත ආත්මයක් වුණා ගතේ අයිතිය තිබ්බත් කමන්නේ නැහැ අපි කියන්නේ දහම් දකින්න හිතේ අයිතිය අයින් කරන්න ඕන හිතේ අයිතිය නැති වෙන්න ඕන තේරුණා නේද හිතේ අයිතිය නැති වෙන්න ඕන. ආන් හිතේ අයිතිය නැති වෙච්ච ගමන් එයාට සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිසා බුදු කෙනෙක් ළඟ තියෙන, රහතන් වහන්සේ කෙනෙක් ළඟ තියෙන්නේ, ආර්ය ශ්‍රාවකයෙක් ළඟ තියෙන්නේ හිතේ අයිතිය නැති බව. බලන්න ඔබේ හිත දිහා ඔබේ හිත මොනවද අයිති කරගෙන ඉන්නේ කියලා. හිතට පාඩම් කියා දෙන්න. සිතට පාඩම් කියා දෙන්න. දරුවෝ මේකේ අයිතියක් නැහැ, අයිතියක් නැහැ. ඇතර තදින් අල්ලගෙන ඉන්න එපා, තෑරලා දාපන්. කවුරුවත් ඉස්සරහා උඹට උස් වෙන්න ඕනත් නැහැ, පාත් වෙන්න ඕනත් නැහැ. මේක උස් වෙන්න පාත් වෙන්න තියෙන්නේ මේ මෝහ අන්ධකාරයේ ඉන්නකම් විතරයි. මේ හුලන් ටික ගියපු ගමන් ඔය සීතකරණ එකට දාලා වහයි. ඒව නැත්තම් දවසයි හැමාරයි අරගෙන ගිහිල්ලා පුච්චලා දායි. ඔන්න ඔය වගේ පණිවිඩ සමහරලාට කියලා දුන්නහම, පෙන්නලා දුන්නහම නිවෙනවා. ඉතින් ඒකයි සමහර භික්ෂූන් වහන්සේලාට මේ එක එක භාවනාවල් දුන්නේ ඒකයි. එක භික්ෂුවක් හරි විවෘතයි. තරුණ කාන්තාවක් මැරිලා සොහොනේ ගෙනල්ලා දාලා තිබ්බා. හැබැයි තාම කුණු වෙලා නැහැ. දවසයි. ඉස්සර හිමනේ කරලා තියෙන්නේ මරණයට පස්සේ ගිහිල්ලා එක්තරා තැනක දානවා සතුන්ට. මොනවද කියන්නේ ඒකට? භූම දාන කරනවා. සතුන්ට කන්න දෙනවා. දැන් තමයි ඔය වල දාන්නේ. ඉස්සර වල දාන්නෙත් නැ නිකම්ම ගිහිල්ලා මේ මිනිහ දාන පැත්තිවල දාලා එනවා. ඉන්දියාව වගේන වලවල් හරලා දාන්නත් බෑ. මේ මොකද හේතුව? මේ වතුර එනෝනේ අඩි දෙකක් විතර හරනකොට. එතකොට ඒක නිසා මේ ප්‍රායෝගිකත්වයේ මත නිකම්ම දාලා එනවා. දාලා එනකොට භික්ෂුවක් දැක්ක මේ තරුණ කාන්තාවගේ මල සිරුර. බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා කිව්වා, ස්වාමීනි පහ පුදුම වැඩක්. මේ තරුණ කාන්තාවගේ මේ මල සිරුර දැකලා මට රාගසිත් පහළ වුණා. බලන්න මේ භික්ෂුව මොනතරම් සතිමත්ව හිටපු කෙනෙක්ද. තමන්ට පහළ වෙච්ච ඒ සිත දැක්කා. දැකලා ඒක හංග ගන්නෙත් නැතුව බුදුහාමුදුරට ගිහින් කිව්වා මේ හිතේ තියෙන මේ පහත්කම මේකයි කියලා. තේරුණා නේද? හිතක් තියෙනවා, ඒ හිතේ පහත්කම දකින්න ඕන. එතකොට ඊට පස්සේ ගිහින් කිව්වා මේ බුදුරජාණන් වහන්සේ කියනවා, එහෙනම් ඔබ එතෙන්ටම යන්න භාවනා කරන්න. ඈ සිත් පහළ වෙනවනේ, එතෙන්ට ගියාම නෑ කමන්නේ, යන්න එතෙන්ටම ගිහිල්ලා ඉන්න. එතෙන්ටම ගිහින් භාවනා කරන්න. ඕන්න ඉතින් දවස් 2 3 4 යනකොට ඔන්න කාරට අනිත් පැත්ත හැරෙනවා. හෝජාව ගලලා පිපිරිලා පුපුරලා යනකොට අන්න අර සිතට වෙන දේ බලාගෙන ඉන්නේ කිව්වා. දැන් කොහොමද බලන්න? සිරිමා කියන හෝම රූප සුන්දර කාන්තාවගේ මලපිනිය වෙන්දේසි කරපු කෙනෙක් බුදුහාමුදුරනේ. සිරිමාව නෙමේ සිරිමා. හොඳේ සිරිමාව කියන එක නෙමේ හිටියේ, සිරිමා කියන එක නේ ඒගාලේ හිටියේ. ඉතින් ඒ නිසා මේ එයාගේ මලකඳ වෙන්දේසි කරා. එයාගේ මලකඳට වෙන්දේසියේදී යනවලු පුදුම ඉල්ලුමක් ගියපු ශරීරයක්ලු. ඒ කියන්නේ නගර සෝබනියක්නේ. ඉතින් ඒ වෙන්දේසියට තමයි දාන්නේ. ඒරා සමහර රටවල් වලත් තියෙනවා එහෙම කාන්තාව අරගෙන වෙන්දේසියට දානෝ. වැඩිම වෙන්දේසිය ඉල්ලන කෙනා ඒ රැයකට එක්කන් යනවා. ඉතින් මෙයාත් එහෙමයි. වෙන්දේසිය දැම්ම අවසාන වල තඹ දොහිතුවකටත් බැස්සා. අඩුම ගානටත් බැස්සා. ඊට පස්සේ නිකන් දෙන්නම් කිව්වා, අරයි යන්න කිව්වා. නිකන් දෙන්න ආවෙත් නැහැ. අඩුම ධර්ම මේ වගේ කෙනෙක්ගේ පෙට්ටියට කර ගහන්න ඉන්නෙවත් නැහැ. පෙට්ටියට කර ගහන්න. හැබැයි ඉන්නකම් විශාල වෙන්දේ ගණන් වලට වෙන්දේසි වුණා. විශාල අගයක් දුන්න. දැන් එයාව ගිහිල්ලා සොහොනට දාන්න කෙනෙක්වත් එන්නේ නැහැ. බලන්න මේ ලෝකේ හැදිච්ච විදිය, බුදු කෙනෙක් ලෝකෙට යථාර්ථය පෙන්නපු විදිය, මිනිස්සු ළඟ තියෙන මාන්නයන් නැති කරන්න, උද්දච්චකම් නැති කරන්න, අවිද්‍යාව නැති කරන්න, සත්‍ය අවබෝධය කරන්න බුදු කෙනෙක් කරපු දේවල්. ඒ හැම දෙයක්ම පින්නතුනේ අපි දැනුමට නෙමෙයි මේවා එකතු කරගන්න ඕන. ආත්මය තුළම අපි පරිවර්තනය කරගන්න ඕන. එවිට අන්න පින්නතුනේ අර අපි ළඟ තියෙනා වූ මම ආයනය සම්පූර්ණයෙන් දිය කර හරින්න පුළුවන්. මමත්වයේ දිය කර හරින්න පුළුවන්. ජීවිත අවබෝධය කියන එක ඇති වෙනවනේ. දැන් ඔය රේණුකාණ චන්දමිබල නායක හැමදෙනාගේ පොට්ටික කියවපු අය කී දෙනෙක් නම් මහනවනාද? මේ පොට්ටික කියලා ඉවරනකොට ජීවිත අවබෝධයක් නැති වෙනවා. ඇති වුණාට පස්සේ මේ මොනවද මේ කරන්න කියලා හොඳට බිබී හිටපු අය අරක්කු බෝතල් පැත්තකට දාලා ගිහිල්ලා මහනවනා. අන්න ජීවිතේ තුලම වෙනස් වෙනවා. ඉතින් ඒ වෙනස් වීමේ ක්‍රමයම තමයි සක්කාය දිට්ඨිය වෙනස් කරගන්න තත්ත්වයටම ගුණ කරගන්න ඕන. නැ වෙලා තියෙන පොඩි පොඩි වෙනස්කම් ඇති වුණාට මේ ආත්ම දෘෂ්ටි ඉක්මවනවා කියන වෙනසට භාජනේ නොවීම තමයි ගැටලුවක් බවට පත් වෙන්නේ. ඒ නිසා ඒ ආත්ම දෘෂ්ටිය ඉක්මවනවා කියන තැනටම තමයි ඥානය වර්ධනය කරගන්න ඕන. පොඩි පොඩි වෙනස්කම් මදි. අර සක්කාය දිට්ඨිය වෙනස් වෙන්න ඕන. නැත්නම් ඉතින් සමහර අය ඉතින් කියනවා අපි දැන් පව් කරන්නේ නැහැ. එපමණකින් ඉන්න උද්දච්ච කමෙන් ඉන්න. ඈ අපි ඉතින් පන්සිල් රකින්නෝ. අපි පන්සල් යන්න ඕනේ නැහැ. ඔය ගොඩක් මහත්තුරු ඉන්නේ ගනේ. තව ඩිංගක් නෝන කිව්වොත් පිනක් දහමක් කරන්න කියලා පන්දලේ හාමුදුරුවන්ට වඩා මගේ ළඟ සිල් දියනෝ. එහෙමත් කියන මහත්තුරු ඉන්නවා. ඒක සාධාරණ ඇත්තකුත් තියෙනවා. එයා දගෙන සමහර පන්සල් වල ආම්දුරන්ට වඩා ගෙදර මාතුරු හොඳයි. ඒ සමහර අයට සමහර අය ඇත්තම හොඳ නෑ. එහෙම ඉන්නෝ. ඔච්චි කියලා වැඩක් නෑ. එහෙමත් උදු වී ඉන්නවා. මේ ශාසනේ තමයි ඉතින් හොඳම අය ඉන්නවා නම් හොඳම ඉන්නත් නරකම අය ඉන්නවා නරක ඉන්නත්. මොකද දේවදත්තයි සැරියුත් හාමුදුරුවෝ දෙන්නව පහළ වෙන්නේ සාසනේනේ. ආයෙ ඉතින් ආන්න දෙයක් නෑ ඉතින් ඒක. ඒක ඉතින් අපි හරි දේ තෝරගන්න ඕන. මණික් ගල් වලක් තියෙනවා, වටිනාම ගල් තියෙනවා, නොවටිනා ගල් තියෙනවා. ඒ වගේ තමයි. කවුරුත් එක්කවත් සසඳලා අරයට වඩා මම හොඳයි කියලා එහෙම ඉන්න හොඳ නෑ. ඒව උද්දච්චකම් වලට වැටෙනවා. අත්ත දීපා විහෙරත තමන්ට තමන් ආලෝකයක් වෙන්න, අත්ත සරණා තමන්ට තමන් පිහිට වෙන්න, සියල්ල අතහැරපු තැනදී තමන් පෝසත් කියලා තමන්ට තේරෙන්න ඕන. තමන් ධනයත් අතහැරලා, තමන් දුවදරුවොත් අතහැරලා, ඥාති මිත්‍රාදීත් අතහැරලා, තනතුරුත් අතහැරලා ඉද්දිත් තමන් පෝසත් කියලා දැනෙන්න ඕන. කාටද එහෙම පෝසත්කමක් දැනෙන්නේ? හාමුදුරුවනේ ඔක්කොම අතහැරියාම ඒ ඔක්කොම තීද්දිනේ පෝසත්කම දැනෙන්නේ. අන්නේ ඔක්කොම අතහැරියාම පෝසත්කම දැනෙන්නේ සත්‍ය අවබෝධ වෙච්ච කෙනෙකුට. යා ගහක් මුල හිටියත්, වැලක් මුල හිටියත්, කැලේක හිටියත්, මහමගේ වැඩියත් පෝසත්. ශ්‍රද්ධා දනං, ප්‍රඥා දනං, සුත දනං, හිරියොත් අප්පියන් දනං කියන මේ ධනයන් තියෙන ඔයා ළඟ. එක හොඳ උතුම් පෞරුෂයක්, උතුම් ගුණයක්, උතුම් ඥානයක්, උතුම් චිත්තයක්. තේ සක්කාය කියන ස්වභාවය විසිරුවා හරින්න පුළුවන්. අපි දිට්ඨිගත භාවයක් නිසා තමයි මේක සක්කාය කියන එක හදාගෙන තියෙන්නේ. කියන්නේ වැරදිලා ගා දාගත්ත සරප්පු දෙකක් දාගෙන එයා ඉන්නවා මගේ සරප්පු දෙක. අනිත් මනුස්සයා අහනවා ඇවිල්ලා ඔයාගේද ඔය සරප්පු දෙක? ඔව් මගේ. හොඳට බලන්න. හොඳට බලන් දෙන්නේ මේක මගේ සරප්පු දෙක. ඊට පස්සේ කියනවා ඔබ ගලවල බලන්න, හොඳට බලන්න ඔයාගේද කියලා. ඔන්න පරීක්ෂා කරලා බලනකොට පොඩි පොඩි වෙනස්කම් ටිකක් පේන්න පටන් ගන්නවා. මේක මගේ නෙමෙයි කියලා. දැන් මගේ කියලා මෙච්චර වෙලා හිතාගෙන හිටපු මනුස්සයර ටික ටික අවබෝධයක් වෙලා යනවා. පොඩි වැරදීමක් වෙලා මම දාගෙන ඇවිල්ලා තියෙන්නේ ඕ වෙන කෙනෙක්ගේ සෙරප්පු දෙකක්, මේ වගේ දෙකක්. හැබැයි ඒක නෙමෙයි කියලා. මේ අකුරක් කොටලා තියෙනවා. මේ මනුස්සයා පෙන්වනවා මේ බලන්න මේ මගේ එම් අකුර කොටලා තියෙන්නේ, මගේ එස් අකුර කොටලා තියෙන්නේ මගේ සෙරප්පු දෙකේ. ඔය බලන්න මෙතන කියලා පෙන්වනකොට ඇත්තනේ නම් මේක මගේ නෙමෙයි. කෝදෙන් බලන්න මගේ එක. බලනකොට මගේ දෙක බල්ලෙක් අරන් ගිහිල්ලා. හැබැයි අරයට සක්කාය කියන ස්වභාවයක් සෙරප්පු දෙක ඔස්සේ හැදිලා තිබුණානේ. මගේ ස්වરૂපය. මගේ සෙරප්පු දෙක කියලා. හැබැයි මෙයාට මේකේ මනාකොට පෙන්නකොට මේ දේවල් මොකද වුනේ? අන්න මගේ කියන ගතිය අතහැරිලා ගියා. ඉතින් මේකමයි කරන්නේ ඔය ඇත්ත අනුන්ගේ සරප්පු දෙකක් දාගෙන ඉන්නේ. මං ඒක කියනවා හොඳට බලහන්. හොඳට බලාපල්ලා. ඔය හොඳට විමසපල්ලා බලලා හොඳට තේරුම් ගනි ලොඹලා දාගෙන ඉන්නේ අනුන්ගේ සරප්පු කියලා කියන්නේ. ඔච්චරයි. ඔච්චරයි පාඩම. හොඳට පරීක්ෂා කරලා බලන්න කිව්ව බලන්න. ආ බලනකොට මේක එම් අකුරු ගහලා තියෙනවා, එස් අකුරු ගහලා තියෙනවා. මෙහෙම තිබ්බේ නැහැ නේ මගේ. ටිකක් මගේ දෙක පොඩ්ඩක් පරණයි. මේක නිකන් ඊයේ ගත්ත සරප්පු දෙකක් වගේ කියලා තේරෙනවා. මේක මගේ නෙමෙයි. මෙයාගේ හිතෙන් ඒක අත්හැරෙනවද නැද්ද? අත්හැරෙනවා. ඊට පස්සේ කියනවා ඔය දෙක මගේ, ඔයාගේ දෙක ඔයා හොයාගන්න කොහෙන් හරි. ඉතින් පොඩ්ඩක් බලනකොට මෙයාගේ දෙක අරගෙන ගිහලා බල්ලෝ අනුභව කරනවා. තියෙන්නේ ජීවිතේ. මෙතන ස්ත්‍රියක් ඉන්නවය, මෙතන පුරුෂයෙක් ඉන්නවය කියලා දාගෙන තියෙන වැරදි සරප්පු දෙකක්. මෙතන සතෙක් ඉන්නවය, මෙතන පුජ්‍යලෙක් ඉන්නවය කියලා දාගෙන තියෙන වැරදි සරප්පු දෙකක්. හොඳට පරීක්ෂා කරලා බලනකොට මට ඇති සරප්පුවක් නැහැ. මේවා මායාවේ සරප්පු. මායාවේ සරප්පු අපිට දාගෙන ඉන්න පුළුවන්. එතකොට මායя පස්සෙන් එළවනවනේ. අනුගේ සරප්පු දෙයක් අපි දාන් දුවනකොට සරප්පු දෙකේ අයිතිකාරය එළවනවා වගේ මායාවේ සරප්පු දෙක දාගෙන දුවන නිසා තමයි මායя පස්සෙන් එළවන්නේ. මායяගේ ඇඳුම් ටික මායයට බාර දෙන්න ඕන, සරප්පු ටික බාර දෙන්න ඕන. මායя ඔබ පස්සෙන් ඉන්නේ එනකන් ඉන්නේ නැහැ. ඔබ මායяව සොයාගෙන යන්න ඕන. ඇදිලිද? මාරය ඔබ පස්සෙන් එනකන් ඉන්නේ නැතුව ඔබ ආධ්‍යාත්මිකව සොයාගෙන යනවා. මාරයගේ ගෙදර කොහෙද තියෙන්නේ? කොහෙද තියෙන්නේ? පාර දිගේ යනවා. කොහෙද තියෙන්නේ? මම මේ හොයන්නේ මාරයගේ ගෙදර. මොකටද? මං එයාගෙන් පොඩි ඇඳුම් සරප්පු ටිකක් ගත්ත මීට ඈත කාලෙකදී. දැන් මං බුදුබණ ටිකක් ඇහුවා. ජීවිතේ තේරුණා. දැන් මං එයාගේ ඇඳුම් ටික එයාට දීලා ඉන්න යනවා. දියනකොට මාරයා හොඳට බොරොද්දේ ඇද නිදි. දොරට තට්ටුවක් දානවා. මිනිහා නැගිටින්නේ. ආයි ටික වෙලාවක් ඉඳලා ආයි තට්ටුවක් දානවා. ඔව් බොහෝ මාරේ රැඳිලා ඉඳලා අවදිනකම් හරි ඉඳලා මේ මං ඔයාව හම්බ වෙන්න ආවේ. මොකද යකෝ මාව හම්බ වෙන්න ලේසි මිනිස්සෙක් වෙනවා අය. මිනිසුන්ගේ පස්සේ මන් දුවනකොට මිනිස්සු මට බයයි දුවනවා. තමසි මහා හරි වීරයෙක්නේ. කවුද කියන්නේ මේ මාරයා කියන්නේ? තමසි මහා හරි වීරයෙක්. ඔව් මොකද ආගේ? මම මීට ඈත අතීතයේදී ඔයාගේ මේ ඇඳුම් ටික ඉල්ලගත්තා. සරප්පු දෙකයි මේ ශරීරේ මේ නිර්වස්ත්‍රේ ඉල්ලගත්තනේ. ඒකත් වස්ත්‍රයක් නේ. නිර්වස්ත්‍රේ නිර්වස්ත්‍රයේ ඉල්ලගත්ත මේ නිර්වස්ත්‍රයේ දීලා යන්න ආවේ. මම මේ සත්පුජ්‍යල ආත්ම දෘෂ්ටියක් දාගත්ත, ඒක දීලා යන්න ආවේ. එසගණනාසේ දිව ශරීරය කියලා ඉන්ද්‍රියම් පහක් ගත්ත, ඒක දීලා යන්න ආවේ. මනත් ඔබට දීලා යන්නයි ආවේ. ඔහේ වාඩි වෙනකෝ ඔය හරි ශ්‍රේෂ්ඨ මිනිස්සේ. මට බය නැති මිනිස්සේ, අවංක මිනිස්සේ, උතුම් මිනිස්සේ හැමෝම මගේ ඇඳුම් අරගෙන මට නොදී දුවනවා. මං ඒව ගහලා ඉල්ල ගන්නවා පස්සෙන් දුවලා. තමසි මහා හරි ශ්‍රේෂ්ඨ මිනිස්සේ කියලා කියනවා. තේමන්නේ? ඉතින් මේ සද්ධර්මයේ දේශනා කරන ස්වාමීන් වහන්සේලාට පොඩි පොඩි මාරයා හිටියාම පොඩි පොඩි ප්‍රශ්න දානවා. කචල් දානවා. ඇයි ඒ කචල් දාන්නේ කියලා මම මාරයා දවසක් ඇඳවල ඇහුවා. තේරුණා නේද? දැන් අපි හොඳට ධර්ම දේශනා වැඩ පිළිවෙලක් හරි ලොකුවට සංවිධානාත්මකව කරන්න යනකොට මොකෙක් හරි එක බාධාවක් හෝ වැවිසිල්ලක් හරි වෙනවා. ඒක වෙන්නේ මොකද කියලා මම මාරයා ඇඳවල ඇහුවා. ඇයි උඹ එහෙම කරන්නේ කියලා. මාරයා මට මාර ටෝක් එකක් නේ දුන්නේ. ඔයාලා දන්නවද දීපු ටෝක් එක? මට කියනවා උඹ නිවන් දකින්නම ඕනේ කියලා හිතන උන්ට විතරක් බණ කියපන්. නිවන් දකින්න ඕන නැති උන්ට අවශ්‍යතාවය ඇති කරලා නිවන් දක්වන්න ලෑස්ති වෙන්න එපා. උන් මගේ. උන් මට අයිති අය. උඹට අයිතියක් නැහැ මට අයිති උන් වාරගෙන නිවන් දක්වන්න. තමා තුලින්ම සංසාරේ කලකිරිලා නිවනක් හොයනම අයට පමණක් ඔබ බණ කියපන් නැත්තම් දැනගනින් තෝගේ අඩු කඩනවා කියලා මූ මට තර්ජනයක් කළා. මොකද ගේ අතහැරලා හිටියට තාම කුලියට ඉන්නේ උගේ ගේනේ මං ඉන්නේ. තේරුණාද මං ඌට අයිති දෙක දුන්නට තාම කුලියට ඉන්නේ අයිතිය දීලා තියෙන්නේ. මාරයට අයිතිය දීලා තියෙන්නේ නමුත් කුලියට ඉන්නවා. නමුත් කුලිය ගෙදරින් පන්නන්න ලේසියිනේ කොහොම ඉක්මනින්. එයිසා කියනවා උඹ වැඩි රැඟුම් දාන්න එපා උඹ ඉන්නේ තාම මගේ ගේ ඇතුලේ. ඒ නිසා මං කියන විදියට මගේ ගේ වටපිටා වැඩ කරනවා නෑ වැඩ කරපන්. ඈ නිවන් දකින්නම කැමති සංසාරේ කලකිරිච්ච වැඩක් නැති කාලා ඇති වෙච්ච බීලා ඇති වෙච්ච නටලා ඇති වෙච්ච සංසාරේ තව උද්දච්චකම් මාන්න ඇති කරගන්න දෙයක් නැහැ කියලා තේරුම් ගත්ත අයට විතරක් ධර්මය දේශනා කරපන්. එක එක මාන උද්දච්ච අවිද්‍යාවල් වල පැටලිලා ඉන්නේ. ඒ කියන්නේ මගේ පැත්තේ පැටලිලා ඉන්න කට්ටිය මමත් මේ පැටලිලා ලෝකේ රහයි රහයි කියලා හිතාගෙන ඉන්න අයට බණ කියන්න යන්න එපා. උඹට මාර ප්‍රශ්නකට මුහුණ පාන්න සිද්ධ වෙයි කිව්වා. ඉතින් මම ඇත්තට මේක පිළිගත්තා. දැන් මම ඒකට අනුව තමයි කටයුතු කරන්නේ. අතිශයින්ම සංසාරයේ පිළිබඳව කරකෙල්ල අර ගැලවෙන්න උවමනා වෙලා ඉන්න කෙනෙකුට තමන්ගේ හිතෙන් ගැලවෙන්න බැරුව ඉන්නව නම් අන්න එයාට උපදේශයක් දෙනවා. දැන් වාහනේ ස්ටාර්ට් කරගන්න ඌමනා මිනිස්සෙක් වෙන්න එපා. අපි ස්ටාර්ට් කරන්න උදව්වක් කරන්න ඒකට. නැතුව මේ පාරේ නතර කරලා තියෙන වාහන වලට කතා කරලා මේ ඔයාගේ වාහනේ පොඩ්ඩක් ස්ටාර්ට් කරලා බලමු කියන්න බෑනේ. එයාගේට වාහනේ ස්ටාර්ට් කරගන්න ඌමනාවක් තියෙන්න ඕන. අපිට ඊට පස්සේ අපේ වාහනේ බැටරිය දීලා හරි නතර වෙලා නම් තල්ලුවක් දාලා හරි ඕක පොඩ්ඩක් ස්ටාර්ට් කරලා දෙන්න පුළුවන්. අන්න ඒ වගේ ඔබට උවමනාවක් නැත්තම් අපි උවමනාවල් හදලා වෙනස් කරලා එහෙම කරන්නේ නැහැ. ඔබටම මේ උවමනාව වෙන්නේ තව දසවසරකින් පස්සේද? ඔබට මේ උවමනාව වෙන්නේ මල ඇඳේද? මල මුත්‍රා පිට වෙද්දිද ඇඳේ? එදාට අපි ඇවිල්ලා මේ ධර්මය දේශනා කරන්න. එතකන් නැත. මොකද හේතුව? මේක මාර්යාගේ නියෝගයක්. බුදුහාමුදුරන්ට උනත් ඒක තමයි දුන්නේ නියෝගය. බුදුරජාණන් වහන්සේටත් කිව්වා ඔබ දෙල්ලන් දාන්න ඉන්න එපා. මේ නිවන් දකින්න කැමති අය හොයාගෙන ඵලයක්. එතකොට බුදු නුවණින් බැලුව කවුද නිවන හොයන්නේ කියලා. අහන්න මගේ යාළුවෝ ටික ඉන්න උන් ඒ කාලේ ඉඳලම මේ සත්‍ය හොයනකො පස්වග මහණුන් ඉන්නවා. මේ මග ඉන්න අරෙන් මෙහින් යටපාලා මේ මම බුදු වුණා උඹල වරෙල්ල වටේන් කියලා ඉවරලා එහෙම නිවන් දකින්න මම කිව්වේ නෑ. අර කිරිබිඩු දාණය ගෙන්නපු එක්කෙනා සුජාතාව ගෙන්නලා ඉස්සල්ලාම නිවන් දක්වන්න ඕන කියලා එහෙම කරේ නෑ නේ. එයාට බණ කියන්න තිබ්බනේ. මට බුදු වෙන්න කිරිබිඩු දාණය දුන්නේ සුජාතාව මේ වරෙන් බණ අහපන් කියන්න තිබ්බනේ. සුජාතාවට මොලයක් නෑ නිවන් දකින්න. එහෙනම් බුදු කෙනෙක් අනුගමනය කරෙත් ඒකයි. ධර්මයේ අතිශයින්ම සොයන කෙනාව සතකුම් දහස් ගහනක් හරි ගවාගෙන යනවා. ගිහිල්ලා එයාට තමයි ධර්මයේ දේශනා කරන්නේ. ඒක වගේ ඇත්තටම අතිශයින්ම ඔබට සත්‍ය අවබෝධය වීම සඳහා සංසාර විමුක්තිය සඳහාම මේ රූප ලෝකේ එපා වෙලා කාම ලෝකේ එපා වෙලා මේක මනසට එපා වෙන්න ඕන. හිත තුළට එපා වෙන්න ඕන. එපා වෙච්ච කෙනෙකුට තමයි නිවන් දකින්න පුළුවන්කම තියෙන්නේ. මේ සිත පින්නතුනේ එක එක දේවල් වලින් ගලව ගන්න එක එක උපාය මාර්ග වලින් ගලවන්න පුළුවන්. සමහර දේවල් දීලා තමයි ගලවන්න වෙන්නේ. සමහර දේවල් වලට ආදීනමය පෙන්වලා තමයි ගලවන්න වෙන්නේ. දැන් ඔබට සමහරලාට අන්නාසි ගෙඩියක් අන්න ආසාවෙන් ඉන්නව නම් මේ දවස්වල ඔබ විදර්ශනා කරලා ගලවන්නට වඩා ලේසි වන්නසි ගෙඩියක් කඩෙන් ගෙනල්ලා කාලා ගලවන එක. තේරුණා නේද? කෑවා මේක ගැලවිලා යනවා. ඒ නිසා සේවනයෙන් පහ තබනවා කියලා කියන්නේත් එක 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 ක්‍රම වේදයක් ඔන්න ඔය වගේ දෙයක්. ඉතින් මනසින් තමයි ගලව ගන්න තියෙන හැමදේම. ඔන්න ඔය විදිහට ඉතින් තමන් සත්‍ය සොයන්න ඕන. සොයන කෙනෙකුට තමයි සත්‍ය ඇහෙන්නේ. සත්‍ය දේශනා කරන අයදය කවදාත් පිස්සු වගේ තමයි පේන්නේ. ඒගොල්ලෝ ටිකක් අමුතුයි. ඒ තැන්වලට වැඩි ඇත්තෙම සෑඩි සෙනගක් ඇත්තේ නැහැ. මොකද හේතුව ඒගොල්ලොන්ට රැකගන්න දෙයක් සම්භාවනීය බවක් එහෙම කරගන්නෙත් නැහැ. ප්‍රබුද්ධ බවක් රැකගන්නෙත් නැහැ. පිළිවෙලක් තියාගන්නෙත් නැහැ. මා අමුතුයි. එනිසා ඔබේ ආත්මය ඔබට ප්‍රණීත ඔබට වටිනා කියන ශ්‍රේෂ්ඨත්වයකට පමුණවා ගන්න, ජේෂ්ඨත්වයකට පමුණවා ගන්න නිරතුරුවම ධර්මය අහනව නම්, ධර්මය විමසනව නම්, සත්‍යයට අනුගත වෙනව නම් ඔබට කොයි මොහොතක හරි මේ පංචස්කන්ධය ඉක්මවා යන ලෝකෝත්තරත්වය, භවය ඉක්මවා යන බෞද්ධත්වය ඔබට ලැබෙනවා. බෞද්ධත්වය ලැබෙන්නේ භවය උද්ධ කරපු දවසට, භවයෙන් නිදහස් වෙච්ච දවසට. නැත්තම් බෞද්ධයෝ නෝවේ. මේ බෞද්ධ පින්වත්නි, බෞද්ධ පින්වත්නි කිව්වට ඒක හරි වැරදි නමක්. ඒක කොහොමද මේ කියන්නේ? භවයෝනි කියලා, භවයෝනි කියලා කියන්න ඕන. ඒ කියන්නේ භවයේ ඉන්නේ. බෞද්ධ පින්වත්නි නෙමෙයි භවයෝනි කියලා කතා කරන්න ඕන මේගොල්ලන්ට. සද්ධා බුද්ධි සම්පන්න භවයෝනි කියලා නේද? හද්දා බුද්ධි සම්පන්න කිව්වට බුද්ධි සම්පන්නත් නෑ. හද්දා සම්පන්න කිව්වට එහෙමම සද්දා සම්පන්නත් නෑ. ආමඳුරන්ට සද්දාව තිබිලා වැඩක් නෑනේ. ධර්මයට සද්දාව තියෙන්න ඕන. ධර්මයට ශ්‍රද්ධාව ඇතිවෙන ධර්මය පිළිබඳව දැන අවබෝධය සහ අවදිය ඇති වෙන තරමට හැම්බෙනතුනේ මට ධර්මයේ පිළිබඳව තියෙන අපමණ ශ්‍රද්ධාවක්. මට ධර්මයේ පිළිබඳව තියෙන අචල ශ්‍රද්ධාවක්. මට බුදුරජාණන් වහන්සේ පිළිබඳව තියෙන අචල ශ්‍රද්ධාවක්. මුල් ලෝකයක් දුන්නයි කිව්වත් බුදුන් ඔබ දුන් කියන්නේ, දහම් නොදහම් කියන්නේ, සගුන් නොසගුන් කියන්නේ. සමහර අය අහනවා මේ ඉඩම පූජ කරොත් මට ධර්ම අවබෝධය වෙයිද? ඉඩම් පූජ කරාම ධර්ම අවබෝධය වෙනවා නම් යවෝ වජස් ගාන ගාය ගානේ අරගෙන ඔක්කොටම අවබෝධය දෙන්න පුළුවන් නේ. මොන වීලුවක්ද? ඒව දේවල් වෙන්නේ, ඒව දේවල් කරන්න බෑ. හාමුදුරන්ට මෙච්චර ගාණක් දුන්නොත් නිවන් දකින්න පුළුවන්ද? ඒව දකින්න බෑ. ජනාධිපති අයිල්ලා ඇව්වොත් මං ඔයෙට ජනාධිපති ගමේ දිරුන් දෙන්න, ඔබ වහන්සේට සලස්සල දෙන්න, මට සෝවාන් මාර්ගඵලය දෙනවද? එහෙම දෙන්න බෑ. එහෙම වෙන්නේ නෑ. ජනාධිපතිකම කියන්නේ ඔබතුමාට මහා ලොකු දෙයක් කියලා හිතුවර ජනාධිපතිකම කියලා කියන්නේ මහා ලොකු කරදරයක් කියලා තේරුම් ගත්ත අය තමයි සත්‍ය අවබෝධ කරන්නේ. ජනාධිපතිකම දිහායි අබ්බෝ මං හරි ලොකු තැනක ඉන්නවා කියලා. මන් දන්නේ මට නම් පේන්නේ මාතර කරදරයක් කියලා. පුදුම කරදරයක්. ඒක මූලුවට නිදහසක් නැති වදයක්. ඉතින් ඇත්තටම මිනිස්සු යුද්ධ කරලා සටන් කරලා ඕවා මොකට ගන්නවද කියලා හිතෙනවා. හැබැයි ඉතින් අපේ අනුශාසනයක් උපදේශයක් කවුරු හරි අරගෙන හැදෙනවනම් ඒක රහට රටට යහපතක්. බුදුහාමුදුරු ජනාධිපතිකම් ගන්නේ නැහැ. රජවරු ඒ වුණාට රජවරුන්ට යහපතක් අනුශාසනයක් උපදේශයක් ගන්නවනම් රටට වින්නේ වෙන්නේ නැහැ. අපේ රටේ ජනතාව අරු හොඳ නැති නිසා මූපත් කරනවා හැමදාම. 1940 ගණන් වල ඉඳලම මේ වැඩේ කරනවා. ඌ හොඳ නැති නිසා මූ දානවා. ඌ හොඳ නැති නිසා මූ දානවා. ඌ හොඳ නැති නිසා බලනකොට හැම එකම හොඳ නැහැ. මට කියන්නකෝ හොඳ එකෙක් කවුරුත් නැහැ. පව් නේද? ගෙම්බෝ ටිකක් ඇතිලියට දැම්මාම ඉතින් ගෙම්බෝ ඔක්කොම ඉතින් එක වගේ කෑ ගහා ඉන්නවනේ. ඒ වගේ තමයි. අරු හොඳ නැති නිසා මූපත් කරනවා මිස මූ හොඳ නිසා පත් කරනවා නෙමෙයි. ඒ සමස්ත ජනතාවගේ බුද්ධියේ පරිමාව. සමස්ත ජාතියේ බුද්ධියේ පරිමාව අපි අමතක කරන්න හොඳ නෑ. ඉතින් ඒ නිදහස ලැබුණට පස්සේ දකුණේ යුද්ධයි නේද? උතුරේ යුද්ධයි අවුරුදු 30-40 ගාණක් මං හිතන්නේ තනිකරම තාමත් ඒ යුද්ධවල හෙවණැලි තියෙනවා හැමතැනම. ඉතින් ඒ වයින් විනාශ වෙච්ච රටක අපි ජීවත් වෙන්නේ කියලා අපි අමතක කරන්න හොඳ නැහැ. මෙහෙම හරි ජීවත් වෙන එක ගැන සන්තෝෂ වෙන්න ඕනේ. එක්කෙනා ලක්ෂ 10ක් විතර ණයයි. එහෙම හරි ජීවත් වෙන එක ගැන සන්තෝෂ වෙන්න ඕනේ. හුස්මාරා සෝමාලියාවක් වෙන්නේ නැතුව. ඒකට හේතුව හරියට දහමක් තෝරගත්තේ නැති නිසා, තෝරගත්තේ නැති නිසා. එලාර මැරෙනකොට මැරුණේ කොහොමද කියලා ඔයත් දන්නවද? එලාර මැරෙනකොට කියලා තියෙන්නේ මම සිංහලයෙක් වෙලා ඉපදිලා සිංහල ජාතිය විනාශ කරනවා කියලා. කොහොමද වැඩි? ඌගේ උපායක් වෙන්නත් ඇති සමහරලාට අපි මානසිකව වටන්න. ඌ අවසානේ ඒක හරි කියලා තමයි මැරුනේ. කොහොමද වැඩි? ඒක නිසා හරි පරිස්සම් වෙන්න ඕන. ඒ නිසා ඔය ඇත්තන්ට හොඳට මයින්ඩ් රීඩින් කියන එක ඉගෙන ගන්න වෙනවා. දේශපාලකේ කඳුන ගන්න. ඒ මයින්ඩ් රීඩින් දන්නේ නැති අය ඔහි යනවා අර කට වචනේ ගෑ ගහනේවට. අර හොරා 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 කිව්වම මූ හරි හොඳයි 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 වෙන්නේ නැති කියලා හිතෙනවා. පිට් පොකට් කාරයෝ පිටකොටුවේ අනුන්ගේ පිට් පොකට් එක හොරකම් කරලා ඌ දුවන්නේ තව එකට හොරා හොරා ගියේ. බලනකොට මේ පිට් පොකට් එක ගහලා තියෙන්නේම අර හොරා හොරා කියලා කෑ ගහන එක. ඉතින් ඒ වගේ මහා අමුතු ක්‍රමවේද භාවිතා වෙන්නේ. ඒ නිසා මේ ඔයත්තන්ට ඇත්තටම ඔය තියෙන මොලේ මදි මේ දේශපාලඥයෝ රීඩ් කරන්න. තේරෙනවද? ඒගොල්ලන්ට රීඩ් කරන්න හරි ගැඹුරු බුද්ධයක් තියෙන්න ඕන. ගැඹුරු බුද්ධයක් තියෙන්න ඕන. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට රීඩ් කරන්න හරිම අමාරුයි. තව ඉස්සරහට වුණත් කවුරු තෝරගත්තත් මේ රටේ හැමෝම ටික කාලෙකට මේ රට කාලා සූරල ණය බරින් වැඩි කළා. හැමෝ පැනලා යනවා. මොකද මේකේ දිගට අයිතිවාසිකම් කාරයෙක් නැති නිසා. ඒ නිසා මේ රටට මැරෙනකම් වග කියන මිනිස්සෙක් වුණා නම් ඒක තමයි මමත්වයෙන් ආරක්ෂා කරනවා. තාවකාලික අයිතිකාරයෙක් වුණාම ඒකේ තියෙන ඇනමුරුංජි හැරි ගලවන් යන්න බලනවා. දැන් මේ ආනන්ද හැඳුරු මේ පන්සල පිරිසුදු තියාගන්න බලන්නේ ඇයි? ඒක ආනන්ද හැඳුරුගේ වගකීම කියලා එයාට දැනෙච්ච නිසානේ. මම මේක තාවකාලික පොඩ්ඩක් ඉඳලා යන එක නම් පොඩ්ඩක් බලන්න මේ ඇනමුරුංජියක් හරි පොඩ්ඩක් තියෙනවා නම් ගලවගෙන ඉන්සරේ ඕ යන්න. දැන් ওই හයිවේ එක වුණත් ඔහොම තියෙන ඔය මට්ටමට තියෙන ඕක අර ඒ චීනට හරි අයිතිව තියෙනකම් විතරයි. ඕක කෙලින්ම රාජසන්තක වෙච්ච ගමම්ම මන් දගෙන අර දෙපැත්තේ තියෙන යකඩ කෑලි ටික තමයි ඉතැල්ලම ගලවන් යන්නේ. අර බේන්නේ අර අර මේ කැලණි පාලමේ නට් ගලවන් ගිහිල්ලා තිබ්බ කුඩුකාරයෝ. එහෙව් රටක් ඉතින් කියලා වැඩක් නැහැ නේද? ඉතින් පින්නතුනේ හරි දෙයක් ඉතින් කරනවා. එයාගේ බඩ පිරලා ඉවරුනහම හරි මෛත්‍රී සහගතයි අපේ උදවිය. එයාගේ බඩ පිරලා ඉවරුනහම මෙයාගේ බඩ පුරවනවා. එයාගේ බඩ පිරලා ඉවරුනහම ඊළඟ එක්කෙනාගේ බඩ පුරවනවා. ඊළඟ එක්කෙනාට බඩ පිරලා ඉවරුනහම තවත් එක්කෙනෙක්ගේ බඩ පුරවනවා. පින්නතුනේ ඔය ශ්‍රේෂ්ඨ යෝගාවචරයෙක් ළඟට ගිහිල්ලා කිව්වලු මේ හාමුදුරු කෙනෙක් ළඟට ගිහිල්ලා කිව්වලු මේ මිනිහා රට කෑවා කිව්වලු. රටෙන් සෑහෙන්න ගසා කෑවා කිව්වලු මුදල්. අපි මොකද ඊළඟ පාලකයා හැටියට අපි තෝරගන්නේ කවුද කියලා ඇහුවලු. උන්වහන්සේ දීපු උත්තරේ තමයි ඌටම ඡන්දෙ දෙන්න කිව්වලු. මොකක් ඌ රට කෑවනේ මෙච්චර කාලයක්. ඒක තමයි කියන්නේ ඌටම ඡන්ද දෙන්න කියලා. ඒ මොකද කියලා වහ දැන් උගේ බඩ පිරීලා තියෙන්නේ. ඌ රටන මොකක් හරි කරාවේ. එතකොට වෙනෙහෙකුට දුන්නා ඌ ආයේ මුල ඉඳලා කන්න පටන් ගන්නවා. දැන් ඔය ඇත්ත තෝරගන්න හැම එකකට හැමදේම කරන්නේ එහෙමයි. ඔය ඇත්ත හරි මෛත්‍රී සහගතයි. හැමදාම බඩිකිනේ කාම හොයලා දෙනවා. ඌ කනවා කැයිල්ලක් අවුරුදු මෙච්චර කාලයක් බලන් හිටියා මං අතාරින්නේ නැහැ කියලා. වරායවල් විකුණනවා, ගොන්දුරු වලවල් විකුණනවා, ඔක්කොම විකුණනවා. කනවල් සීගිරි ගලක් විකුණනකට කාලා තමයි පිදුරු දලා ගල කන්ද විතරක් අපිට ඉතුරු කරලා යනවා. ඒක පිදුරු කියලා හිතාගෙන කාපි කියලා. හරි තොක්කම කඳු ටික දිරිපාද කන්දත් විකුණනවා, හෝටල් වලට හරි විකුණනවා. තේරුණා නේද? ඉතින් ඒ නිසා ඔන්න ඔය වගේ තියරි බුද්ධියක් තියෙන්න ඕන. යම් යම් දේවල් තෝරගන්න කරත්ත බැඳිනකොට අහිංසක මූණක් තියෙන සංවරව ඇවිදින එහෙම හරකෙක් කොහෙල කරත්ත බැඳින්නේ නැහැ. මොකද අහිංසක මූණක් තියෙන සංවරව ඉන්න උඹෑ ගියා ගන්න බැරි එකෙක් වැඩන්නේ කරත්ත බැඳින්න. කරත්ත බැඳින්න ඕන හිතුවක්කාර දඩබ්බර හරකෙක්. ඌ තමයි කරත්ත ඇදින්නේ. ඉතින් ඔන්න ඔය වගේ තියරිස් පාවිච්චි කරන්න ඕන. දැන් කොහේ දැන් මං වගේ හාමුදුරු කෙනෙක් අරගෙන ගිහලා ජනාධිපති කොල්ල වැඩන්නේ. තේරුණා නේද? පුටුව තොරගම් කරා යනවා ඊට වින්දා. ඔය කෙරෙන්නේ. ඉතින් ඒ නිසා ඒකට වෙනවම කෝණයකින් බලන්න ඕන දෙයක්, වෙනවම රටාවකින් බලන්න ඕන දෙයක්, වෙනම අවබෝධයක් තියෙන්න ඕන. අපිට ආගමික වටපිටාවට ගරු කරනවද බලන්න ඕන. පිරිත් නූලක් අතේ බැඳගෙනවත් තින්නගමැති මිනිස්සුද කියලා බලන්න ඕන. මේ අපේ සංස්කෘතිය සම්ප්‍රදායට ගරු කරනවද බලන්න ඕන. අපේ දේශීයත්වයට, අපේ කමට, අපිට ධනයට වඩා සම්පත්වලට වඩා අපිට වැඩෙනවා අපේ බුදුදහම. ජයශ්‍රී මහා බෝධිය, රුවන්වැලි සෑය, දළදා හාමුදුරුවෝ සහ තියෙන මේ සම්ප්‍රදාය. බණක් දහමක්වත් කියන්න බැරි, පිළිමයක්වත් තියන්න බැරි ලෝකයක් නිර්මාණය වෙනවට ඉඩ දෙන්න හොඳ නැහැ කිසිම වෙලාවක අපි. ඒ නිසා අපි බොහෝ බුද්ධිමත්ව කටයුතු කරන්න ඕන. ඉතින් ඒක කොහොම වේද දන්නේ නැහැ. ලෝකේ වඳ වෙලාම යන, සීග්‍රේම් වඳ වෙලාම යන, මං හිතන්නේ දෙවෙනි තැනද හොයද ඉන්න ජාතිය අපි. දැන් මෙතන ඉන්නෙත් බලන්න තරුණයෝ සහ යෞවනයෝ කී දෙනාද? අනිත් ඔක්කොම වයසක සෙට් එක. ඔය සෙට් එක අවුරුදු 10යි 20යි උපරිම 30යි. 20ෙන් ගොඩක් අය යනවා, 30යි 40යි. ඉතින් එච්චරයි. ඊට පස්සේ ඉතින් නෑ, ජනගහනේ නෑ, බින්දුවට බහැලා. ලංකාවෙම සිංහල බෞද්ධයෝ 150ක් හොයාගන්න බැරි වේ. දැනුත් ඉන්නවද මන් දන්නේ. ඉතින් එහෙම තත්ත්වයක් උදා වෙනවා. ඉතින් ඒක නිසා අප්‍රමාදීව නිවන් දකින්න. එතකොට නිවන් දැකලානේ මැරෙන්නේ, කමන්නේ. ඉතින් මාත් ඉස්සර හිතුව සිංහල ජන බෞද්ධයෝ හිටියොත් තමයි ලෝක බුදුදහම රැකෙන්නේ කියලා. නෑ, ඒක බොරු. ප්‍රඥාවන්තය ලෝකෙ හිටියොත් බුදුදහම රැකෙනවා. එච්චරයි. ඒ තමයි සිංහල ජාතිය රකින්නේ කියලා සෝමහාමුදුරුවෝ වගේ නැහින්නේ. මොකද හේතුව උන් කාලා ගන්නේ නැ, උන්ට එපා නම් ළමයි. උන්ටම වඳ කරගනින් කියලා 1970 ගණන් වල කියන්න පටන් ගත්තාම උන්ම වඳ කරගත්තා නම් මොනව කරන්නද? අපේම සිංහල නවස්ලට කියලා වඳ කරපිය කියලා කිව්වා. උන් ගිහිල්ලා ගයක් ගයක් ගන්න කියලා වඳ කෙරෙව්වා. චේනායි. ඒකට කරන්න දෙයක් නැහැ. ලෝකේ ප්‍රඥාවන්තයෝ ඉන්නවා නම් සත්‍ය අවබෝධ කරගන්නවා. මේක අපූර්ව ශ්‍රේෂ්ඨ දෙයක්. හැබැයි මානසික පීඩනවලට අහුවෙච්ච, දුක තේරිච්ච, සංසාරේ ඕන්නේ නැහැ කියලා හිතිච්ච අයට තියෙන දහමක් මේක. මේ දහම ලෝකේ තියෙන්න ඕන අසරණ වෙන මිනිස්සුන්ට පිහිට වෙන්න. සත්‍ය අවබෝධයේ පිහිට පිහිට වෙන්න තියෙන්න ඕන. ඒ නිසා දෘෂ්ටිගත නොවීම, සංකල්පගත නොවීම, වචන සියල්ල බොරු කියන තැනටපත් වීම. ඒ නිසා වචන සියල්ල බොරු කියන තැනටපත් වීම තමයි සත්‍ය අවබෝධය කියලා කියන්නේ සංඛාරා පරමා දුක්ඛා. වචී සංඛාරයන් සියල්ලම දුරු කළා නම් අන්න නිබ්බානම් පරමං සුඛං. නිර්වාණය නැවති පරම සුඛයටපත් වෙනවා. ඔබ හැම දෙනාටම නිවනින් සැනසීමට මේ ධර්මයෝ හේතුවා කාර්ග කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු. අද දවසේ පිං ඇදි දායකත්වයේ දක්වමින් කටයුතු කරනු ලබන්නේ වෛද්‍ය සීතාල්විස් අපේ මෙතනිය සහායක මහත්මයා ඇතුළු පවුල පින්නතුන් අරමුණු බවට පත්වන්නේ දෙසැම්බර් මාස 18 වන දින උපන් දිනයේ සැමරු උදීෂ පත්මික පුතුණුවන්ට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. කායික මානසික සුවය ලැබේවා. ඒ විදේශගත අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට රත්නත්‍රය ආශිර්වාදය නිරතුරුවම සැලසේවා ලැබේවා. දිරිය ශක්තිය සැලසේවා කියලා සද්ධර්ම ආශිර්වාදය සිද්ධ කරනු ලබනවා. ඒ වගේම දෙපාර්ශ්වයේම නමින් මිය පරලොව යන්නට යෙදුණු මව දෙමව්පියෝ බන්ධු මිත්‍ර හිතයිසී ඥාතීන් යම් තාක් වේදේ හැම දෙනා අපේ පින් අනුමෝදන් වෙත්වා. සසර ගමන සුවපත් කරගනිත්වා. ප්‍රාර්ථනීය බෝධිය නිවනින් සැනසීමට මේ ධර්ම දේශනා පුණ ධර්මයෝ පින් පඬුරක්ම වේවා කියලා අනුමෝදන් කරනවා. ඒ වගේම අප කල්යාණ මිත්‍ර ආනන්ද ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. උන්වහන්සේ විසින් සිදු කරනු ලබන සාසනික මෙහෙවර චිරාත් කාලයක් සිදු කිරීමට උන්වහන්සේටද මේ ධර්ම දේශනා ආශිර්වාද වේවා කියලා සෙත් පතනවා. බොහොම පිං. ඒ වගේම සද්ධර්ම ශ්‍රවණය කරන අප සෑම සිළු දෙනාටමත් උතුම් දහම් අවබෝධය කර ගැනීම පිණිස, කායික මානසික සුවය පිණිස, සති සමාධි ප්‍රඥා ගුණ දියුණු වීම පිණිස මේ ධර්මානුශාසනාව උපකාරක උපනිශ්‍රය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ලබන්නා වූ 2024 නව වසර ලක්වාසී ලෝකවාසී සෑම සිළු දෙනාටම යහපත් ජයග්‍රාහී වසරක් වේවා. ප්‍රාර්ථනාවන් යහපත් ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වෙන, සද්ධර්මයේ අභිලාෂයන් සාර්ථක වන, අවබෝධයට පත්වන, ධර්මයේ ආලෝකයෙන් සැනසීමෙන් මුළු ලෝවම සැනසීමට පත්වෙන සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ දායකත්වයේ දරකුණු ලබන්නේ සීතාල්විස් පින්වත් වෛද්‍යතුමිය. එතුමියටත් ආයුර ආරෝග්‍ය සැප වර්ධනය, සද්ධර්මාලෝකයත් වඩ වඩා දියුණු පවුණු වේවා. සියලු සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු එලෙසම ඉෂ්ට සිද්ධ වේවායි කියලා අපසෙත් ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලෙස්ස නිච්ඡං උද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්ස හේතු චතු නිබ්බාන සම්පත්ති හිමිනාතේ සමිජ්ජතෝ. සම්බුදු සරණයි. සෝපත්තේවා.